මහින්ද සමරසිංහ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රථමයෙන්ම අපේ රටේ සේනාධිනායකය, ඒ වගේම ආරක්ෂක ඇමතිවරයා හැටියට කටයුතු කරන අතිගරු ජනාධිපතිතුමාට මගේ ප්‍රණාමයේ ස්තුතිය පුද කර සිටින්න ඕනේ. අපේ මව්බිම නිදහස් කරලා දුන්න, බෙදලා තිබුණු රට එක්සේසත් කරපු, ඒ වගේම ලෝකේ දැකලා තියෙන දරුණුම ත්‍රස්තවාදය විනාශයට පත් කරපු, අපිට මේ නිදහස ලබා දුන්නු රණවිරුවන්ව ආරක්ෂක අංශවල සියලුම අපේ රණවිරුවන්ව ආරක්ෂා කිරීම පිළිබඳ. මට මතකයි එතුමා 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වුණු අවස්ථාවේදී එතුමාට අභියෝග කීපයකට මුහුණ දෙන්න සිදු වුණා. විශේෂයෙන්ම මාර්තු මාසේ ජනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වෙන්න නියමිතව තිබුණු ඒ දරුණු වාර්තාව පිළිබඳ එතුමාට සේනාධිනායකයා හැටියටත් රටේ නායකයා හැටියටත් ජනාධිපතිවරයා හැටියටත් කටයුතු කරන්න සිද්ධ වුණා. එතුමා බොහොම ඉවසිල්ලෙන් එතුමා ඒ ලබාගත් ජාත්‍යන්තරයේ ලබාගත් ඒ ප්‍රණාමය පිළිගැනීම පදනම් කරගෙන එතුමාට පුළුවන්කම ලැබුණා ඒ දරුණු වාර්තාව සෙප්තැම්බර් මාසයේ දක්වා කල් දාගන්න. ඇත්ත වශයෙන්ම අපි ලබපු සුවිශේෂ ජයග්‍රහණයක් හැටියටයි මම මේක දකින්නේ. හැබැයි එතුමා ඒ කල් දාගත්තා වගේම ඒ වාර්තාව එතුමා සංහිඳියාවට යන ගමන, පවතින සාමයක් මේ රටේ ඇති කළ යුතුයි කියන පැහැදිලි ස්ථාවරයේ ඉඳලා එතුමා නායකත්වයේ දුන්නයි සංහිඳියාවට යන ගමනත් සාර්ථකව ගෙනියන. සෙප්තැම්බර් මාසේ වෙනකොට මුළු මානව හිමිකම් කවුන්සිලයම එකතු වෙලා, ඒ සමාජික රටවල් 47ම එකතු වෙලා ශ්‍රී ලංකා ඇතුළුව, ශ්‍රී ලංකා සමාජික රටක් නොවුන නිසා අපිට ඡන්දයක් නැහැ. හැබැයි ඒ 47ක් තමයි සමාජිකත්වයේ, ඒ 47ම යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තවත් අපිට ඉඩ අවස්ථා දුන්න මේ සංහිඳියාවට යන ගමන සම්පූර්ණ කරන්න. එතකොට එතුමා බොහොම පැහැදිලි ස්ථාවරයක ඉඳලා එතුමා ඒ පවතින සාමයක් ඇති කරන්න, සංහිඳියාව මේ රටේ ස්ථාපිත කරන්න, පුළුල් සංහිඳියාවක් ස්ථාපිත කරන්න එතුමා කටයුතු කරන ගමන්ම එතුමා පැහැදිලි ස්ථාවරයක ඉඳලා එතුමා මේ රටේ ජනතාවට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයට එතුමා විටෙන් විට ප්‍රකාශ කරන්න පටන් ගත්තා. එතුමා සේනාධී නායක හැටියට ඉන්න තාක්, එතුමා මේ රටේ නායක හැටියට ඉන්න තාක් මේ අපිට මේ නිදහස ලබා දුන්න රට, බෙදලා තිබුණු රට එක්සේසත් කරපු ඒ දරුණු ත්‍රස්තවාදය අපේ ජීවිතවලින් සදහටම ඉවත් කරපු රණවිරුවන්ව ආරක්ෂා කරන්න එතුමා කටයුතු කරනවා කියලා. එතුමා හිතුවේ නැහැ මොහොතකටවත් මට දැන් විශාල පිළිගැනීමක් ජාත්‍යන්තරයේ ලැබිලා තියෙනවා, විශේෂයෙන්ම බටහිර රටවල් වලින් මට ලොකු පිළිගැනීමක් ලැබිලා තියෙනවා, මම හොඳ නායකයෙක් කියලා ඒගොල්ලෝ හිතනවා, මට ආරාධනා එනවා රාජ්‍ය නායකයෙක් හැටියට ඒ රටවල් වලට ගිහිල්ලා ලංකාවට මගේ රටට ලබා ගන්න පුළුවන් දේවල් ලබා ගන්න. ඒ නිසා රණවිරුවන්ව ආරක්ෂා කරනවා කියන එක මම කිව්වොත් සමහරක් වෙලාවට මේ ලිබරල් වාදය පදනම් කරගෙන ගෙනියන පාලන තන්ත්‍ර මගේ මාව පිළිගන්න එක නතර කරයි කියලා හිතලා එතුමා එහෙම කියන්නේ නැතුව හිටියේ නැහැ. මොකද එතුමාගේ හදවතේ තියෙනවා මේ රට බේරගත්ත මේ රණවිරුවන්ව ආරක්ෂා කළ යුතුයි කියන එක. එතුමාගේ හදවතේ තියෙනවා මේ යුද්ධය කරන අවස්ථාවේදී අපේ රණවිරුවෝ කවදාවත් කිසිම අවස්ථාවකදී සිවිල් ජනතාව ඉලක්ක කරගෙන යුද්ධය කරේ නැහැ කියලා. මේ රට බෙදන්න ඒ හැඩගැස්සුණු දරුණු ත්‍රස්තවාදය මේ අපේ ජීවිතවලින් සදහටම ඉවත් කරන්න ඕනේ කියන මතයේ ඉඳලා මේ රණවිරුවෝ අඟලින් අඟලට ඉදිරියට ගිහිල්ලා ජීවිත පරිත්‍යාගයෙන ඒ කටයුත්ත කරා කියන එක එතුමාගේ හදවතේ තියෙන නිසා තමයි එතුමා හැම විටම ආදර්ශමත් නායකයෙක් හැටියට ඒ අපිට ඒ ඒ නිදහස ලබා දුන්න රණවිරුවන්ව ආරක්ෂා කරමින් එතුමා මේ රටට නායකත්වය දෙන්න කටයුතු කරන්න මේ වෙනකොටත් කටයුතු කරලා තියෙන්නේ ඉදිරියටත් කටයුතු කරන්න අදිෂ්ඨානශීලීව ඉන්නේ ඒ වගේම මම කියන්න ඕනේ මම නොයෙකුත් අවස්ථාවලදී එතුමත් එක්ක ඔව් කියන්න
තාමත්ම සුදේ
අර ටික වෙලාවයි තියෙන ඉක්මනින්
කියන්න තාමත්ම සුදේ එමනම් අර ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා ඔය කරුණු එකක්වත් නැහැ ඔබතුමා කියාපු. ඒකේ තියෙන ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒ යම් යම් අවස්ථාවලදී ඉල්ලාස් කරගන්නවද එහෙම දෙයක්
නෙවෙයි. මොකද ඒකාබද්ධ යෝජනාව?
30/1 මොනද කියවන්නේ?
අය අය Human Rights Council එකේ යෝජනාව. ඒකට තමයි මම දැන් එන්න
යන්නේ.
ඒක තමයි එන්න යන්නේ. එතකොට මේ ගරු කතානායකතුමනි ඒ ඒකාබද්ධ යෝජනාවේ තියෙනවා ජාත්‍යන්තර විනිසුරවරු මේ රටට ගෙන්නලා පරීක්ෂණයක් පවත්වනවා කියලා. හැබැයි ජනාධිපතිතුමා බොහොම පැහැදිලි ස්ථාවරයක ඉඳලා මුළු ලෝකෙටම කිව්වා මම මේ පුටුවේ ඉන්නකම් ජාත්‍යන්තර විනිසුරවරු මේ රටට ගෙනත් අපේ රණවීරුවෝ පිළිබඳ පරීක්ෂණය පවත්වන්න මම ඉඩ දෙන්නේ නැහැ කියන එක. එතුමා හිතුවේ නැහැ කවදක්වත් මට මේ ලැබිලා තියෙන ජනප්‍රියතාවය නැති වෙයිද කියලා. එතුමා හදවතින් ඒ ප්‍රකාශය කරේ මොකද එතුමා දන්නවා ප්‍රතිපත්තියක් හැටියට අපේ හමුදාව කිසි විටක සිවිල් ජනතාව ඉලක්ක කරගෙන මේ යුද්ධය කරේ නැහැ කියන එක. එතකොට අපි දන්නවා ඒ වගේම අපිට අත්දැකීම් තියෙනවා එතුමා විශේෂයෙන්ම දන්නවා හිටපු ආරක්ෂක වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙක් හැටියට යුද්ධය කරන අවස්ථාවේදී මේ ජාත්‍යන්තරයේ විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා කියලා එවකට තිබුණු රජය උවමනාවෙන් ඒ වැරදි කරන්න අපේ රණවිරුවෝ පොළඹවලා ඒවා යටගස්සන්න කටයුතු කරනවා ඒ නිසා මේ අයව මේ යුදාධිකරණයට ගෙනියන්න ඕනේ කියන මතයක් ඇති වෙලා තිබ්බ සමහර රටවල් තුල මේවා ඇති කරන්න අපේම ජනතාවක් ඇත්ත වශයෙන්ම නිතර නිතර ජෙනීවා ගියා මම 2006 ඉඳලා මේ ගරු කතානායකතුමනි 2014 වෙනකන් අපේ කණ්ඩායමට නායකත්වය දුන්න කෙනා. මං දන්නවා කවුද එතනට ගියේ කියලා මං දන්නවා මොකද්ද ඒගොල්ලෝ කිව්වේ කියලා. ඒ වගේම අපි ඒ අයත් එක්ක හැප්පුණා. අපි උඩ බලාගෙන කෙල ගැහුවේ නැහැ කිසිම අවස්ථාවකදී. මම එක්තරා අවස්ථාවකදී මම ඇමරිකාවේ තානාපතිතුමිය එතන වාඩි කරවලා එතුමියට ඇඟිල්ල දික් කළා මං ඉඳන් කිව්වා එතුමිය කරපු ප්‍රකාශයකට පස්සේ වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න එපා කියලා. අපි ඒ විදිහට අභිමානයෙන් කටයුතු කරා මොකද අපේ රණවිරුවන්ව අපි ආරක්ෂා කළ යුතුයි කියන දේ අපේ හදවත්වල තියෙනවා අපිට මේ ලැබිලා තියෙන දේශපාලන ස්ථාවරභාවය ආර්ථික ස්ථාවරභාවය සමාජ ස්ථාවරභාවය අපි අස්ථාවර කරන්න කිසිසේත්ම සූදානම් නැහැ එතකොට ජනාධිපතිතුමා බොහොම නිර්භීතව නැගිටලා කිව්වා මම මේ පුටුවේ ඉන්නකම් මේ විනිසුරුවන්ට ඉඩකඩ දෙන්නේ නැහැ කියලා මම ඔබතුමා දන්නවා මම මානව හිමිකම් ඇමතිවරයා හැටියට ඉද්දැද්දි හිටපු ජනාධිපතිතුමා අර උඩුලාගම කොමිසම පත් කරලා මේ රටේ ඇති වෙලා තියෙන භයානක මානව හිමිකම් උල්ලංඝන 19ක් තෝරගෙන උඩුලාග කොමිසමට ගිහුවා මේක හොයලා බලන්න කියලා ඒ අවස්ථාවේදී ජාත්‍යන්තරයෙන් ආපු ඉල්ලීමක් මත එතුමා ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් ජාත්‍යන්තර විශේෂඥ මඩුල්ලක් එතුමා මේ රටට ගෙන්න ගත්තා. ඒකේ ප්‍රධානිය හැටියට කටයුතු කරේ භගවති ඉන්දියාවේ හිටපු අගවිනිසුරුතුමා. ඔව් එතුමා ගෙන්න ගත්තා එතුමා ගෙන්නගෙන එතුමා ඉඩ අවස්ථා දුන්නා උඩලාගම කොමිසම ජාත්‍යන්තර ප්‍රමිතීන් මත ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක හොයලා බලන්න. අන්තිමට මොකද වුනේ? ඔබතුමා දන්නවද? මානව හිමිකම් කොමිසමෙන්ට කිව්වහම කාව හරි පත් කරන්න කියලා මානව හිමිකම් කොමිසමේ එදා හිටපු නවනිදම් පිල්ල කාවද පත් කරේ? දරුස්මන්. එතුමියා ඒ නම එව්ව අපේ රජයට. මම පත් කරන්නේ දරුස්මන් කියලා. ඔන්න දරුස්මන්ලා වගේ කට්ටිය තමයි එදා ආවේ. ඇවිල්ලා අන්තිමට භගවති අගවිනිසුරුතුමාට කියන්නෙත් නැතුව මේගොල්ලෝ අතුරු වාර්තාවක් පිට කරා. ඒ අතුරු වාර්තාවේ කියලා තිබ්බා අපේ රජය ඇඟිලි ගහනවා කියලා උඩලාගම කොමිසමට. අන්තිමට මට සිද්ධ වුණා. ගරු කතානායකතුමනි ඉන්දියාවට ගිහිල්ලා අපේ හිටපු ඒවකට හිටපු එතන මහකොමිසාරිස් රොමේෂ් ජයසිංහ මහත්තයත් එක්ක මම ගියා. එතුමත් එක්ක ගිහිල්ලා භගවතී හිටපු අගවිනිසුරුතුමාව හම්බ වෙලා මම භගවතී අගවිනිසුරුතුමාගෙන් ඇහුවම එතුමා දන්නවද මේ අතුරු වාර්තාව ගැන? එතුමා කිව්වා මම දන්නේ නැහැ කියලා. එතකොට මම ඉඳන් කිව්වා එහෙනම් මට ලියුමක් දෙන්න. ඔබතුමාගේ අස්සනෙන් දෙන්න මේ වාර්තාව ඔබතුමාට කියන්නේ නැතුවයි කියලා, ඔබතුමාගේ කතාවේ නැතුවයි කියලා පිටකරේ. මම ඊට පස්සේ ලියුම ගත්තා මගේ අතට. අරගෙන මම මෙහෙට ඇවිල්ලා ඒක අනිත් අයව ගැඳවලා මම කිව්වට පස්සේ තමයි ඒගොල්ලෝ අතුරු වාර්තාව පිට කරන්න නැතුව ආපහු ඒක ගත්තේ. ඉතින් ඒ වගේ දේවල් වෙලා තියෙනවා කියන එක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්නවා. ඉතින් අපි දැන දැන මොකටද අපි පිටරටින් විශේෂඥයෝ ගේන්නේ? අපේ විශේෂඥයෝ මේ රටේ ඉන්නවා. අපි කියන්නේ නැහැ ඔක්කොම මේ වහලා දාන්න කියලා.
තව විනාඩි 3ක් තියෙනවා ගරු ඇමෙත්තුමා, විනාඩි 3ක්.
ඔව්. මට බාධා කරපු විනාඩියක් දෙන්න.
ඒක එතකොට දැන් බැලන්ස් වෙනවා.
එතකොට ඒ වගේ කටයුතු කරන නායකෙක් අද අපේ රටේ ඉන්නේ. මම දැන් එතුමත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය රැස් වෙන අවස්ථාවේ දේවතාවක් ගිහිලා තියෙනවා. මේ දේවතාවෙම එතුමා බන් කී මූන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා හමු වුණත්, ජෝන් කෙරි ඇමරිකාවේ විදේශ ඇමතිවරයා හමු වුණත්, එතුමා හැම විටම කතා කරලා තියෙන්නේ කොහොමද අපේ ආරක්ෂක නිලධාරීන්ට වැඩිපුර පුහුණුවක් ලබා දෙන්නේ, කොහොමද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම හමුදාවට අපේ නිලධාරීන්ව කොහොමද අපි වඩා සම්බන්ධ කරන්න කියලා එතුමා කවදාවත් ඒක අමතක කරලා නැහැ. ඒක තමයි එතුමා ඉස්සල්ලාම ගන්නෙ. ඉතින් එතුමා මේ රටේ හිටියත් පිටරට හිටියත් ඇත්ත වශයෙන්ම අපේ ත්‍රිවිධ හමුදාවේ ශක්තිය වර්ධනය කරන්න, අපේ රණවිරුවන් අමත නොකර අපේ රණවිරුවන් ආරක්ෂා කරන්න කටයුතු කරපු නායකයෙක් තමයි අපිට ඉන්නේ කියන එක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ඉතින් ඒ නිසා එතුමාගේ පැත්තෙන් ඇත්ත වශයෙන්ම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේ රණවිරුවන්ම කවදාවත් පාවා දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වගේම එතුමා හදවතින්ම කටයුතු කරන මේ රටේ පුළුල් සංහිඳියාවක් ඇති කරලා ආපහු ඒ දරුණු ත්‍රස්තවාදය මේ රටේ ස්ථාපිත නොකරන තත්වයක් මේ රටේ නිර්මාණය කරන්න. ඒක දීර්ඝ ගමනක්. ඒක බොහොම කෙටි කාලයකින් කරන්න බෑ. ඒ වගේම හමුදාව කොච්චර උතුරේ ඉන්නවද නැගෙනහිර ඉන්නවද කියන එක පිළිබඳ මතයක් දරන්න කාටවත් අයිතියක් නැහැ. ඒක තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලය. ආරක්ෂක මණ්ඩලය තමයි තීරණය කරන්නේ කොච්චර එතන ඉන්නවද කියලා. අපිට අමතක නැහැ යුද්ධය ඉවරුණ හැටිය 12,000ක් LTT සාමාජිකයෝ යටත් වුණා. ඒ 12,000 සරත් ෆොන්සේකා අපේ ෆීල් මාර්ෂල් තුමා ඇමතුමා කිව්වා වගේ හරියට ඇත්ත වශයෙන්ම පුනරුත්ථාපනය වුණේ නැහැ, කරේ නැහැ. අර IOM සංවිධානය සම්බන්ධ කරගෙන මම දන්නේ මොනවා වුණාද කියලා. හැබැයි ඒ වගේම අන්තිමට ඒ අයව සමාජගත කරා. සමාජයට යැව්වා ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ කොහෙද ඉන්නේ, මොකද්ද කරන්නේ කියන පසුබිමවත් නැහැ. ඉතින් එතකොට එවැනි තත්වයක් තියෙද්දි කොහොමද අපි හමුදාවේ එහෙන් ඉවත් කරගන්නේ? අපේ රටේ ආරක්ෂාව අනන්‍යතාවය අත්‍යවශ්‍යයි. ඒක අපිට කවදාවත් කොම්ප්‍රොමයිස් කරන්න බෑ. නැත්නම් ඒක කවදාවත් අඩු කරන්න බෑ. ඉතින් එහෙම හිතලා තමයි ජනාධිපතිතුමා කටයුතු කරන්නේ. ඔය අද මම මේ විවාදයේ යනකොට එක മന്ത്രിවරු
ගරු മന്ത്രിතුමා වෙලාව අවසානයි
අවධානය කරා. ආදිත රණවරු විරුවන් ගැන කතා කරා. මම තමුන්නාංශයලා ඔබතුමා හරහා මේ පාර්ලිමේන්තුව දැනුම් දෙන්න කැමති වගකීමකින් ඔය උද්ඝෝෂණය කරන්න සතියකට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශයක් කරා ඒ ආබාධිත රණවිරුවන්ගේ ප්‍රශ්නය විසඳලා තියෙන්න කියලා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ එතුමා ගැන අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා මේ රටේ අනන්‍යතාවයේ ඒකීයභාවයට කිසිසේත්ම හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම එතුමා බොහොම හොඳ නායකයෙක් හැටියට අපේ රටේ විවිධ සංස්කෘතික පිළිවෙත් අදහන ජනතාවක් ඉන්නවා කියන එක, විවිධ ජනකොටසක් ඉන්නවා කියන එක, විවිධ භාෂා කතා කරන ජනකොටසක් ඉන්නවා කියන එක, විවිධ ආගම් අදහන ජනකොටසක් ඉන්නවා කියන එක, විවිධ පිළිවෙත් අනුගමනය කරන ජනතාවක් ඉන්නවා කියන එකත් අපි කවදාවත් අමතක කරන්න නැතුව මේ විවිධාංගත් ආරක්ෂා කරගෙන මේ රට විශාල වශයෙන් දියුණු කරන්න එතුමාගේ නායකත්වයෙන්
බොරි බොමුතුදී ආරම්භ
මතක් කරමින් මගේ වචන ස්වල්පයෙන් මෙතනින් අවසන් කරනවා.
ගරු ලොහන් රත්නත්තේ මැතිතුමා
බොහොම ස්තුතියි. සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැයේ
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ මංගල විවාදයට එක්වීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මේ අයවැයේ විශේෂාංගය වෙන්නේ අපේ ගරු කතානායකතුමනි. සාමාන්‍යයෙන් අයවැයක් පටන් ගැනීමේදී චාරිත්‍රානුකූලව විපක්ෂ නායකතුමා මේ විවාදය ඉල්ලන්නේ රුපියල් 10ක් අඩු කරන්න කියලා. ඉතින් මේ මුළු ආසියා කරේම දැකපු නැති සිද්ධියක් අපි දෙවැනි අයවැය ඉවර වීමේදී ඡන්දය විමසීමේදී දැක්කා. විවාදයේ ඉල්ලපු විපක්ෂ නායකතුමත් දෙවැනි වර කියවීමේදී මේ අයවැයට ඡන්දය දෙනවා. එතකොට විපක්ෂයේ සංවිධායකතුමා ආසන පහක් තියාගෙන විපක්ෂයේ සංවිධායක හැටියට කටයුතු කරනවා. අද විපක්ෂයේ සංවිධායකතුමා සම්පූර්ණයෙන්ම කතා කරේ ආණ්ඩුවේ හොඳ කියාගෙන. ආණ්ඩුවේ හොඳ ඇති, වැරදි ඇති. විපක්ෂයේ ඉඳගෙන විපක්ෂ නායකතුමයි විපක්ෂ සංවිධායකතුමයි ආණ්ඩුවත් එක්ක ඉන්නවා නම් මේක මේ සභාවෙන් වැඩක් නැහැ. මේක සභාව විහිළුවක් බවට පත් වෙනවා කියන එක මං ප්‍රථමයෙන්ම කතානායකතුමා ඉන්න වෙලාවේ කියන්න කැමතියි. කතානායකතුමනි, ආරක්ෂක අමාත්‍යාංශය ගැන කතා කරනකොට අපට එකවරම සිහියට නැගෙන්නේ කොටි ත්‍රස්තවාදය. හැබැයි මම මතක් කරන්න කැමතියි 1970 සිරිමාව ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව යන කාල පරිච්ඡේදය තුළ ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ ත්‍රස්තවාදය මුලින්ම මේ රටේ පටන් ගත්තේ. ජනතා විමුක්ති පෙරමුණ 1970 කැරැල්ලේදී මේ රටේ විශාල ආන්දෝලනයක් ඇති කරා. හැබැයි බාහිර බලවේග තිබුණු නැති නිසා සිරිමාව බණ්ඩාරනායක මැතිණියටත් ඒ හිටපු යුද හමුදා වලටත් පුළුවන් වුණා දවස් කීපයකින් ඒ කැරැල්ල මර්ධනය කරන්න. ඒක අපි ඒ කාල පරිච්ඡේදය තුළ වුණ සිද්ධියක්. ඊට පස්සේ 1977 සිට 1994 දක්වා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ පටන්ගෙන UMP රජයක් මේ රට පාලනය කරා. දැන් අපි සියලු දෙනාට අමතක වෙලා තියෙනවා, අද බණ කියන සියලු දෙනාට අමතක වෙලා තියෙනවා ගරු කතානායකතුමනි, 1983 මේ රටේ වුණ සිද්ධිය ගැන සියලු දෙනාට අමතක වෙලා මේ රටේ අහිංසක දෙමළ ජනතාව ගෙවල් වලින් එළියට දාලා ගිනි තියලා කපලා මැරුවේ කවුද කියලා මේ අවස්ථාවේදී අපි හිතලා බලන්න ඕනේ. දෙමළ ඩයස්පෝරාවක් හැදෙන්න හේතු වුණේ මොකද්ද කියලා අපි හිතලා බලන්න ඕනේ. එතකොට මේ ත්‍රස්තවාදයට වග කියන්න ඕනේ මූලිකව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව. පොඩ්ඩක් අහගන්න. ගරු කතානායකතුමනි, මේ රටට කුඩු ආවේ 1977 සිට 94 යුගය දක්වා. මේ රටේ පාතාල බිහි වුණේ 1977 සිට 94 යුගය දක්වා. මේ රටේ සමාජයේ පරිහානියට පත්ුනේ මේ එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන ජනාධිපතිවරුන්ගේ සමයේ කියන එක අපි කාටත් දන්නා කාරණයක්. ගරු කතානායකතුමනි,
ආගෙන ඉන්නකො පොඩ්ඩක්
මෙව අහනකොට අමාරුයි තමයි, කරන්න දෙයක් නැහැ, අහගන්න. ගරු කතානායකතුමනි, 1994 එක්සත් ජාතික
පක්ෂය
කතානායකතුමනි, 1994 අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කරලා මේ රටේ තිබුණ ත්‍රස්තවාදය නිම කරන්න, එවකට සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය යටතේ තිබුණ රජය උත්සාහයක් දැරුවා. අපි 1995 දෙසැම්බර් මාසේ යාපනය අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම නිදහස් කරලා එවකට දැනට දිවංගත මගේ පියා ජෙනරාල් අනුරුද්ධ රත්නත් මැතිතුමා නියෝජ්‍ය ආරක්ෂක ඇමති හැටියට අපේ කොඩිය යාපන අර්ධද්වීපයේ පිහිටෙව්වා.
රජපංශක මැතිතුමා
මට මන්ත්‍රීතුමා ඔබට මතක් කරන්න ඕනේ ඔබතුමා ජෙනරල් රත්නත්ගේ ගැන මතක් කරන නිසා. ඇත්තටම ජෙනරල් රත්නත්ගේ කියන ඒ ජේෂ්ඨ නිලධාරියා සමග ආරක්ෂක මැතිතුමා සමග අපි රාජකාරී කරා. එතුමා අවංකව මේ රාජකාරිය කරා. ඒක ඔබතුමාට ගෞරවයක් ආරම්භ කරන්න පුළුවන්. එතුමා අපිත් එක්ක බංකර් වලට ඇවිල්ලා ඉන්නවා දවස් දෙක තුන.
මම දන්නවා.
හැබැයි මේ යුද්ධ ගෞරවයේ ඉල්ලලා කෑ ගහන අර හිටපු ලේකම්ල හැම එක විනාඩියක් අපි එක්ක බංකරේ ඉඳලා නැහැ. ඔබතුමා ඒකත් දැනගන්න.
බොහොමයි සූදී.
හොඳයි හොඳයි.
ගරුයන්තවා බොහොමයි සූදී.
ගොයිඩ්. පිළලෙටි
බොහොමයි සූදී.
හොඳයි.
ගරු කතානායකතුමනි බොහොමයි සූදී අමතුමා.
හොඳයි හොඳයි. ගරු ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මැතිතුමා
ආරක්ෂක කවුන්සලයේදී හිටපු පාලකයා රඟපාලා පෙන්නවා ඔබතුමාගේ පියා බෝධි පූජාවකට ගිය හැටි කියලා.
ඔව්.
මට ලැජ්ජත් හිතුණා. මේ රටේ පාලකයා මේ විදියට හැසිරෙනවද කියලා. අවියක් තියාගෙන ඇවිද්දා කියලා දෙපැත්තෙන් බෝධි වටේ මෙහෙම මෙහෙම කර කර රඟපාලා පෙන්නවා. ඔබතුමා ඒ වගේ කට්ටියේ නායකයෝ කරගන්න දඟල් නැජ්ජන මට පුදුමයි.
හරි ගරු රත්නත් මැතිතුමා
මගේ ගරු ඇමතුමා මගේ මතය ඒක තමුන්නාසේ මම ගරු කරනවා කරුණාකරලා ඒක මගේ මතය ගරු කතානායකතුමනි මොකද මම හොර චෙක් දීලා බවුන්ස් වෙලා හිරේ ගියේ නෑ
ආ
යාච්චර දු මිරිරකා ඉන්න ගරු කතානායකතුමනි 94 95 96 97 98 ඒ යුද්ධ සමය ෆීල්ඩ් මාෂල් ගරු ඇමතුමා දන්නවා අපි ක්‍රියාන්විත රාශියක් කරලා MSR එක ක්‍රිය කරන්න තව තිබ්බේ කිලෝමීටර් 11යි. ඒ කිලෝමීටර් 11 තියෙද්දී අපිට නැවත වරක් ජාත්‍යන්තර බලවේග වලින් ආපු ඒ පීඩන නිසා අපිට ඒක නවත්තන්න සිද්ධ වුණා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයත් මාත් එක්ක එකඟ වෙයි කියලා මං හිතනවා. මං දන්නවා. ඒ නිසා ඒ වෙලාවෙත් මේක අපි ඩයස්පෝරාවෙන් අතර කරා. එතකොට 2005 කවුරු මොනවා කිව්වත් 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ මේක අපි ඉවර කරා. සරත් ෆොන්සේකා මහත්තයා දන්නවා මොකද උනේ කියලා.
තව විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි අද මොකද වෙලා තියෙන්නේ? අද යුද්ධය ජයග්‍රහණය කරලා කරන්න බැරි වුණ දේවල් අර අපේ TNA මන්ත්‍රීතුමා මොනවා කිව්වත් එතුමන්ලාට ගෙවල් ටිකවත් හදාගන්න බැරුවද ඉන්නවා. අද මේ නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඊයේ සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා මට මේ ටික කියවන්න කියලා. මං කියෙව්වා ඊයේ රෑ දවල් වෙනකන්. මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම උණ්ඩෙන් ගන්න බැරි ව්‍යවස්ථාව. ඊළම මේ පෑම් පහරක් දාලා නව ව්‍යවස්ථාවක් දාලා ගන්න තියෙන එක බව ඉතාම පැහැදිලිව අපිට පේනවා. ගරු කතානායකතුමනි අපි ඉල්ලා හිටිනවා රෙදි ඇඳගෙන ඉන්න ශ්‍රී ලාංකිකයන් හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සාටකේ එල්ලිලා පාර්ලිමේන්තුවේ ආපු කට්ටියට මේ යන අපරාධය නම් වෙන්න දෙන්න බෑ. අපි දෙමළ ජාතියත් එක්ක කිසිම තරහක් නෑ. අපේ සහෝදරත්වය, සමානාත්මතාවය, සංහිඳියාව ඕන දෙයක් අපි බෙදා ගන්න ලෑස්ති. හැබැයි අපි රට බෙදන්න දෙන්නේ නෑ කියන එක
විශ්වාසම ගයි බොමිතුදී. ඔනබල් ශ්‍රීනේසන්
அவைக்கு தலைமை தாங்குகின்ற சபாநாயகர் அவர்களே, இந்த இடத்தில் உரையாற்றுவதற்கு சந்தர்ப்பம் அளித்தமைக்காக நன்றி தெரிவிக்கின்றேன். இன்றைய தினம் பாதுகாப்பு அமைச்சு தொடர்பாகவும் அபிவிருத்தி உபாய முறைகள் சர்வதேச வர்த்தகம் தொடர்பாகவும் விவாதம் நடந்து கொண்டிருக்கின்றது. இந்த இடத்தில் பாதுகாப்போடு சம்பந்தப்பட்ட விடயங்கள் அலசி ஆராயப்படுகின்றன. பலவிதமான கருத்துக்கள் அவர்களது பார்வையில் வைக்கப்படுகின்றன. என்னை பொறுத்தமட்டில் நாட்டில் இறைமை என்று ஒன்று இருக்கின்றது. அது மக்கள் மூலமாக வழங்கப்படுகின்றது. அதேவேளை மக்களின் உரிமை என்றும் ஒன்று இருக்கின்றது. அதாவது இறைமை நாட்டை பாதுகாப்பதற்கும் மக்களை பாதுகாப்பதற்கும் பயன்படுத்தப்படுகின்ற அதே வேளையில் உரிமை என்பது மக்களின் சுதந்திரத்தோடு சம்பந்தப்பட்டது. மக்களின் சுதந்திரம் உரிமை மூலமாக உறுதிப்படுத்தப்படாது விட்டால் அந்த நாட்டினை நாங்கள் மக்களாட்சி நடைபெறுகின்ற ஒரு ஜனநாயக நாடாக கருத முடியாது. எனவே இறைமை என்பது மக்களை பாதுகாக்கின்ற வேளையில் உரிமை என்பதும் மக்களுக்கு இருந்துதான் ஆக வேண்டும். மக்களின் உரிமைகளை மீறி இறைமையினை பயன்படுத்துகின்ற போதுதான் வெளிநாடுகள் எமது நாட்டின் இறைமைக்குள் தலையிட வேண்டிய ஒரு சந்தர்ப்பம் ஏற்படுகின்றது. கடந்த காலத்தை பொறுத்த மட்டில் கடந்த காலத்தில் நடைபெற்ற யுத்தங்களுக்கு பல பெயர்கள் வைக்கப்பட்டிருக்கின்றன. மனிதாபிமான யுத்தம் என்றும் சொல்லப்படுகின்றது, சமாதானத்துக்கான யுத்தம் என்றெல்லாம் சொல்லப்படுகின்றது. இவ்வாறெல்லாம் அருமையான பெயர்கள் வைக்கப்படுகின்றன. ஆனால் அந்த வலிகளை சுமந்து நிற்கின்ற மக்கள் மத்தியில் போய் கேட்டால்தான் தெரியும் அந்த யுத்தம் மனிதாபிமான யுத்தமா அல்லது சமாதானத்துக்கான யுத்தமா என்பதை பற்றி. அந்த வடுக்களை வலிகளை சுமர்ந்தவர்கள் மத்தியில் கேட்கின்ற போதுதான் அது விளக்கமாக விவரமாக கிடைக்கக்கூடியதாக இருக்கும். எது எப்படியாக இருந்தாலும் எமது மக்களை பொறுத்த மட்டில் இந்த யுத்தத்தினால், 30 வருட கால யுத்தத்தினால் மிகவும் பாரதூரமான முறையில் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். அவர்கள் வாழ்விடங்களை இழந்திருக்கின்றார்கள், உயிரை இழந்திருக்கின்றார்கள், அங்கங்களை இழந்திருக்கின்றார்கள், ஏதிலிகளாக அகதிகளாக உள்நாட்டிலும் வெளிநாடுகளிலும் அலைந்து கொண்டிருக்கின்றார்கள். ஜனநாயகம் என்பது உண்மையில் மக்களின் பெரும்பான்மையோரின் ஆதரவை பெற்ற ஆட்சி முறையாக இருந்தாலும் சிறுபான்மை மக்களை அல்லது எதிர்கட்சியினரை அரவணைத்துக் கொண்டு செல்லுகின்ற முறையில் அந்த ஜனநாயகம் என்பது இருக்க வேண்டும். அவ்வாறு இருந்தால்தான் அது உண்மையான ஜனநாயகமாக இருக்க முடியும். மாறாக அடிப்படைவாதத்தின் பெரும்பான்மையை பெறுகின்ற போது அந்த ஜனநாயகம் என்பது சிறுபான்மை மக்களுக்கு எதிரான ஒரு ஆட்சி முறையாகத்தான் அமைய முடியும். கடந்த காலங்களில் பார்க்கின்ற போது பலவிதமான அனர்த்தங்களை எங்களது மக்கள் சந்தித்திருக்கின்றார்கள். இந்த நிலையில் இன்று யுத்தம் நிறைவுற்று விட்டது, 7 ஆண்டுகள் கடந்துவிட்டன. 7 ஆண்டுகள் கடந்த பின்னரும் மக்கள் வலிகளை வடுக்களை சுமந்து கொண்டுதான் இருக்கின்றார்கள். எனவே இந்த மக்கள் நிம்மதியாக வாழ்வதற்குத்தான் நாங்கள் ஒரு அரசியல் தீர்வினை நாடி நிற்கின்றோம். இலங்கையை பொறுத்த மட்டில் சாதாரணமாக 1981 காலங்களில் மாவட்ட அபிவிருத்தி சபையை கொடுக்கின்ற போதும் சொன்னார்கள் இலங்கையில் ஒரு தனி நாடு உருவாகப் போகின்றது என்று கூறினார்கள். மாகாண சபையை கொடுக்கின்ற போதும் அதே விதமாகத்தான் சொன்னார்கள். ஆகவே எந்த அற்பசொற்பமான ஒரு தீர்வு கிடைக்கின்ற போதும் அதனை பெரிதாக வியாக்கியானப்படுத்தி ஏதோ தனிநாடு கிடைக்கப் போகின்றது என்று சொல்லி அரசியல் முதலீட்டினை தேடிக்கொள்ளுகின்ற ஒரு விதமான அரசியல் கலாச்சாரம் அல்லது அடிப்படைவாத ஒரு அரசியல் கலாச்சாரம் இந்த நாட்டில் நிதர்சனமாக நடந்து கொண்டிருக்கின்றது. எனவே இந்த நிலையில் சிந்திக்க வேண்டிய ஒரு முக்கியமான விடயங்கள் இருக்கின்றது. கடந்த காலங்களில் நடைபெற்ற படிப்பினைகளை நாங்கள் கற்றுக்கொண்டிருக்கின்றோமா என்பதை பற்றி சிந்திக்க வேண்டியவர்களாக இருக்கின்றோம். இன்று எமது நாட்டை அபிவிருத்தி செய்யக்கூடிய எத்தனையோ புத்திஜீவிகள் இந்த நாட்டை விட்டு வெளியேறி வெளியில் அந்நிய நாடுகளுக்கு சேவகம் செய்து கொண்டிருக்கின்றார்கள். அந்த நாடுகளில் தமது திறமைகளை காட்டிக் கொண்டிருக்கின்றார்கள். இப்படிப்பட்ட திறமைசாலிகள் இந்த நாட்டிற்குள் வர வேண்டுமாக இருந்தால் நிச்சயமாக இந்த நாட்டில் உருப்படியான ஒரு தீர்வு ஒன்று கிடைக்க வேண்டும். அந்த உருப்படியான தீர்வு என்பது சிறுபான்மை மக்களுக்கு பாதுகாப்பை வழங்கக்கூடிய ஒரு தீர்வாக இருக்க வேண்டும். அதற்காகத்தான் எமது கட்சி இந்த தீர்வுக்காக பலகட்ட பேச்சுவார்த்தைகளை நடத்தி கொண்டிருக்கின்றது. இந்த வேளையிலும் கூட இந்த தீர்வை பெரிதாக பீறிட்டு காட்டி அல்லது பெரிதுபடுத்தி இதனை குழப்புகின்ற சில அடிப்படைவாத செயற்பாடுகளும் ஆங்காங்கே நடைபெற்றுக் கொண்டுதான் இருக்கின்றது. எம்மை பொறுத்த மட்டில் எமக்கு சமமான சமத்துவ உரிமை கிடைக்கின்ற போது எங்களை பொறுத்த மட்டில் இந்த நாட்டின் சரிசம பங்காளிகளாக இருந்து எமது புலம்பெயர்ந்த மக்களும் இந்நாட்டு தமிழ் புத்திஜீவிகளும் நாட்டின் அபிவிருத்திக்காக செயற்படுவதற்கு அவர்கள் தயாராக இருக்கின்றார்கள் என்பதை நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். நாங்கள் ஆர்ப்பாட்டமாக அட்டகாசமாக அராஜகமாக வாழ வேண்டும் என்று நினைக்கவில்லை. அமைதியாக வாழ்வதற்கு விரும்புகின்றோம். இந்த அமைதியாக வாழ்வதற்கு நாங்கள் விரும்புகின்ற போது உங்களுடைய நேசக்கரங்கள் எங்களை பற்றிக் கொள்ள வேண்டும். மாறாக இந்த நேசக்கரங்களை வேசக்கரங்களாக அதாவது வேடதாரிகளுக்குரிய கரங்களாக நீங்கள் நினைக்கின்ற போதுதான் அடுத்தடுத்தும் இந்த நாட்டில் பிரச்சனைகள் இருந்து கொண்டிருக்கின்றன. கடந்த காலத்தில் எந்த ஒப்பந்தம் வந்தாலும் கூட அதனை பற்றி நீங்கள் இனவாத ரீதியாக பேசி அந்த ஒப்பந்தங்களை குழப்பி அடித்திருக்கின்றீர்கள். நாட்டில் வன்முறை கலாச்சாரம் உருவாவதற்குரிய வழியினை திறந்து விட்டிருக்கின்றீர்கள். இதன் காரணமாகத்தான் இந்த நாடு குட்டிச்சுவராகி கொண்டிருக்கின்றது. மேலும் மேலும் இந்த நாட்டை குட்டிச்சுவராக்கின்ற செயற்பாடுகள் திரைமறைவில் மிகவும் படாபடோபமாக நடைபெற்றுக் கொண்டிருப்பதை காணக்கூடியதாக இருக்கின்றது. எனவே இறுதி சந்தர்ப்பமாக எமக்குரிய தீர்வுகள் சரியாக கிடைக்கின்ற போது இந்த நாட்டின் இறைமையையும் பாதுகாக்கலாம் இந்த நாட்டின் உரிமையினையும் பாதுகாக்கலாம் என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். எமது மக்கள் இன்று வெளியேற்றப்பட்ட நிலையில் அகதிகளாக வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். குறிப்பாக எங்களுடைய வடக்கு கிழக்கு மாகாணங்களில் இந்த நிலைமை காணப்படுகின்றது. யுத்தம் முடிந்த நிலையிலும் ஒரு யுத்த கெடுபிடி நிலையில் எமது மக்களை வைத்திருக்க வேண்டும் என்று நினைக்கின்ற அந்த பாதுகாப்பு தந்திரோபாயம் என்பது ஒரு வகையில் அரசியல் முதலீடாக அரசியல் லாபங்களுக்காக பயன்படுத்துகின்ற விடயமாகத்தான் நாங்கள் கருதுகின்றோம். ஏனென்றால் எமது மக்கள் வடிக்கின்ற கண்ணீர் சொல்வார்கள் ஒத்துணர்தல் வேண்டும் என்று சொல்வார்கள், எம்பதி என்று சொல்வார்கள் ஆங்கிலத்தில். அதாவது ஒரு சிறுபான்மை இனம் பட்டுக் கொண்டிருக்கின்ற வேதனைகளை கஷ்டங்களை அந்த மக்களின் நிலையிலிருந்து ஒத்து பார்க்கின்ற போதுதான் உண்மையில் அந்த சிறுபான்மை மக்களுக்கு பிரச்சனை இருக்கின்றது என்பதும் அதனை தீர்த்துக் கொள்ள வேண்டும் என்பதும் நிதர்சனமாக பட்டவர்த்தனமாக வெளிப்படையாக தெரியக்கூடியதாக இருக்கும். எனவேதான் நாங்கள் கேட்பதெல்லாம் என்னவென்றால் எங்களுடைய மக்கள் வாழ்விடங்களை இழந்து அகதிகளாக வெளிநாடுகளிலும் உள்நாடுகளிலும் வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். இந்த மக்களுக்கு நியாயமான தீர்வு கிடைக்க வேண்டும். அவர்கள் தங்களுடைய பூர்வீக வாழ்விடங்களில் வாழக்கூடிய ஒரு சூழ்நிலையை உருவாக்க வேண்டும். ஆகவே இந்த நிலையில் எமது மாவட்டங்களை பொறுத்தவரை வடக்கு கிழக்கு எல்லா இடங்களிலும் இந்த நிலைமை காணப்படுகின்றது. இன்னும் பயங்கரவாதம் இருக்கின்றது, தீவிரவாதம் இருக்கின்றது என்று மக்களை நாங்கள் ஏமாற்ற வேண்டிய தேவையில்லை. யுத்தம் முடிந்த நிலையில் மக்கள் மட்டக்களப்பை பொறுத்தமட்டில் முரக்கட்டான் சேனை என்று சொல்லப்படுகின்ற கிராமத்தில், சித்தாண்டி அண்டிய கிராமத்தில், அந்த இடத்தில் 52 மக்கள் இடம்பெயர்ந்து இன்றும் அங்கு தங்களுடைய வாழ்விடத்தில் வாழ முடியாத நிலையில் இருக்கின்றார்கள். மண்டூர் பாலமுனை கிராமத்திலும் கூட 42 குடும்பங்கள் இடம்பெயர்ந்து வாழ்ந்து கொண்டிருக்கின்றன. எனவே அமைதியான சூழல் அல்லது ஒரு மனிதாபிமான யுத்தம் முடிந்து விட்டது என்றெல்லாம் நீங்கள் கூறுகின்ற போது அந்த மக்கள் நிம்மதியாக வாழ்வதற்குரிய சூழ்நிலையை உருவாக்க வேண்டும். அவ்வாறு உருவாக்காது விட்டால் மீண்டும் மீண்டும் வன்முறைகளை வைத்துக் கொண்டு அரசியல் செய்கின்ற ஒரு விதமான பங்கரோத்து அரசியல் நிலைமைக்குத்தான் நாங்கள் தள்ள வேண்டிய ஒரு நிலைமைக்கு வரும். வருகின்ற இளைஞர்களையும் மனித வளங்களையும் யுத்த பலிபீடத்தில் பலி கொடுக்கின்ற ஒரு நிலைமைதான் ஏற்படும். எனவேதான் நாங்கள் சொல்லுவதெல்லாம் நாட்டை பாதுகாக்க வேண்டும், மக்களை பாதுகாக்க வேண்டும் என்று நினைக்கின்ற நீங்கள் மக்களின் உரிமைகள் சுதந்திரங்களை கொடுத்து சமத்துவமாக வாழ்வதற்குரிய சந்தர்ப்பத்தை கொடுக்க வேண்டும். அதற்கு ஏற்ற விதத்தில் உருப்படியான தீர்வை கொடுக்க வேண்டும். பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு மக்களின் அபிவிருத்தியை மேம்படுத்தக்கூடிய விதத்தில் செயற்பாடுகளை முன்னெடுக்க வேண்டும். இன்னும் இன்னும் பேச்சுக்களால் அல்லது கருத்துக்களால் தீர்வுகளை சொல்லிக் கொண்டிருக்காமல் உருப்படியான தீர்வுகளை எடுக்க வேண்டும். எப்போதும் இந்த தீர்வுகளை குழப்புவதற்குரிய செயற்பாடுகளும் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. மட்டக்களப்பில் கூட அங்கிருக்கின்ற பௌத்த மதத்தை போதிக்க வந்த அம்பைப்பிட்டிய சுமணரத்ன தேரர் என்பவர் இந்த சமாதான சூழலை குழப்பக்கூடிய விதத்தில் பலவிதமான அட்டகாச செயற்பாடுகளை செய்து கொண்டு வருகின்றார். அதே போன்று புலனறுவைக்கு வந்து ஞானசார தேரரும் அப்படியான செயற்பாடுகளை செய்கின்றார். நீதிமன்றத்தினால் வழங்கப்பட்ட தடை உத்தரவுகளை கூட கிழித்தறிய ஆகவே இந்த நிலையில் ஒரு அமைதியான பக்குவமான சூழலை ஏற்படுத்தி மக்கள் சுமூகமாக வாழ்வதற்கேற்ற விதத்தில் நாட்டை கொண்டு செல்ல வேண்டும் என்று கேட்டு நான் எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
Honorable Speaker, I'm honored to be given an opportunity to speak a few words in the committee stage debate with regard to defense. As you know, defense and international relations have a very close nexus. During the previous regime, we distanced ourselves from the international community. That resulted in us having issues internally and externally. His Excellency President Maithripala Sirisena, consequent to taking office, has externally and internally united Sri Lanka. Rata bautika vashayen exercise kala wadanna hadawathin api janathawa exercise karena e nisa Maithripala Sirisena janadhipathumata janawaramak dunne janathawa hadawathin janathawa exercise kirimata. අපි දන්නවා යම් අවස්ථාවක මේ රට ජාතිවාදී මුහුණුවරකින් ගියා. ඒ තුලින් අපි ජාතීන් අතර තිබුණ බැඳීම පළුදුනා. අපි මුස්ලිම් සිංහල දෙමළ කියලා හිතන්න පටන් ගත්තා. අද රටට නව අවස්ථාවක් ලැබලා තියෙනවා. ලාංකික හැටියට හිතන්න, ලාංකික හැටියට ක්‍රියා කරන්න. ඒ නිසා මේ සභාවේ සිටින සියලුම මන්ත්‍රීවරු එකතු වෙලා ලාංකික හැටියට ක්‍රියා කරන යුගයක් උදා වෙලා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීම අවශ්‍යයි. අපි දන්නවා සමහර උදවිය අන්තවාදීන් කියලා සලකන්නේ කෙනෙක්ගේ ඇඳුම් පළඳුම්. මං හිතන්නේ තමන්ගේ ආගමේ ධර්මය බාධා පමුණුවන කෙනෙක් අන්තවාදයක් හැටියට අපි සලකමු. මම බෞද්ධ මං හරි ආඩම්බරයි ලොහන් මන්ත්‍රීතුමා මං ආඩම්බරයි. මම ලාංකිකයෙක් හැටියට මේ ඡන්දයට ඉදිරිපත් වෙලා බෞද්ධ ඡන්ද ලැබීම මං හිතන්නේ ඒක ලොකු ගෞරවයක්. මම කවදාවත් අන්තවාදයෙන් දේශපාලනය කරන්න උත්සාහ කරේ නැහැ. ඒ වගේම අපි දන්නවා අද with regard to disabled soldiers, certain quarters try to instigate demonstrations. The request made with regard to benefits for disabled soldiers were made in 2008. There was a rule that unless you serve 12 years, you can't get your pension. And that you can get your pension only 65 to 80% of your salary. His Excellency President Maithripala Sirisena has always looked into the welfare...
Honourable Minister, you have 2 minutes more.
...has always looked at the welfare of the soldiers because we are obliged to look... Sorry? We are obliged to do justice by them. Therefore, His Excellency had taken steps to give 100% of their salary as their pension, as their pensionable salary consequent to reaching 55. Therefore, the ones who instigated this have forgotten that the request was made in 2008. They are suffering from amnesia. So it's high time that we remind those who suffer from amnesia that though they instigated this, the request was made in 2008 and a cabinet paper was put in 2014, but that cabinet paper also was not followed. So we have to thank His Excellency the President with regard to a request made in... No, it was... I didn't disturb you, no? Therefore, even if it was, if the soldiers were not given their full pension after 55 until President Maithripala Sirisena took a decision. And also, they have to serve 12 years to get that pension. That decision was changed for the welfare of the soldiers. Therefore, some of you all thought it fit to use such instances to instigate. But unfortunately, you all forgot to realize that from 2008, you are pointing the finger at me.
Your time is over.
Honorable Speaker,
this
government will be just with regard to the social and welfare of the soldiers, right? Including me. And therefore, we have rectified what we haven't done. Yeah. Okay, during the previous regime, what had not been done.
Thank you.
His Excellency President Maithripala.
Thank you very much, Honorable Minister.
And you should be thankful for what has been done to the soldiers.
Thank
of
you.
Society.
Thank you very much. Honorable Dirun Manu. Minister Pahai.
Garu Katanayakatumani. මම ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශ යටතේ විනාඩි 5ක් නිසා ඉතාම වේගයෙන් කියන්න වෙනවා කාරණා ටික විශේෂයෙන්ම කාරණා කීපයක් පමණක් මම කියන්න බලාපොරොත්තු වෙනවා අපි අහගෙන හිටියා මහින්ද සමරසිංහ මැතිතුමාත් මේ හමුදා කඳවුරු වහනයක පිළිබඳව ඒක හොඳ නැහැයි කියන තැනට කතා කරමු බොහොම පැහැදිලිව අපිත් දරන්නේ ඒ ස්ථාවරයේ උතුරේ නෙමෙයි දකුණේ වුණත් රටක ආරක්ෂාව සඳහා මේ කඳවුරු තියෙන්නට අවශ්‍යයි. හැබැයි අපි දන්නවා මෑත භාගයේ වෙනකොට උතුරේ සහ නැගෙනහිර කඳවුරු රැසක් වහලා ඒ අය අනුරාධපුරෙන් මෙහාට එවලා තියෙනවා. ඒකට හේතුව කාගේ ඉල්ලීමද කියන එක අපි දන්නේ නැහැ. නමුත් විශේෂයෙන් දේශපාලඥයින් සතුටු කිරීම සඳහා රටේ ආරක්ෂාව අනතුරේ හෙලීම බරපතල ප්‍රශ්නයක් කියන එක අපි කියනවා. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ උතුරේ අයට කරන අවමානයක් නෙමෙයි. නමුත් වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන ඒ ත්‍රස්තවාදියා නිසා උතුරේ අවුරුදු 30ක පරම්පරාවක් බිහි වුණා අධ්‍යාපනය නොලබ. දකුණේ අපි සතුටු වෙන්න ඕනේ අනුරාධපුරේ එහාට වුණත් මායිම් ගම්මානවල වුණත් ඒ දරුවන්ට යුද්ධයේ අතරතුරේ වුණත් ඉස්කෝලේ යන්න අපේ ආරක්ෂක හමුදාව අවස්ථාව සැලසුවා. හැබැයි වේලුපිල්ලේ ප්‍රභාකරන් මේ තරම් කාරුණික වුණේ නැහැ. අවුරුදු 6-7 දරුවන් පාසලෙන් අරගෙන ගිහිල්ලා සයනයිඩ් කරලා බෙල්ලේ එල්ලලා ඒ අයට උගන්නපු එකම රැකියාව තමයි තුවක්කු අරන් වෙඩි තියන. ඒ අය හේනක් කරන්න ගොවිතනක් කරන්න හරකෙක් බලාගන්න දන්නේ නැහැ. ඒ අය දන්න එකම රැකියාව තුවක්කුවෙන් වෙඩි තියලා මිනිස්සු මරන්න විතරයි. එහෙම සමාජයක් ඉන්න ප්‍රදේශයක ඒක ඒ අයගේ වැරද්දක් නෙමෙයි. ඒක අපි නිවැරදි කර යුතුයි. හැබැයි එහෙම සමාජයක් අවුරුදු 30ක පරම්පරාව ඉන්න තැනක හමුදා කඳවුරු සියල්ල ඉවත් කරලා බුද්ධිංශ අකර්මණ්‍ය කරලා පොලිසියට විතරක් ඒ කටයුතු බාර දීම තුල තමයි අද උතුරේ ඇති වෙලා තියෙන ප්‍රශ්න අද ඇති වෙමින් තියෙන්නේ. මෙතන බොහොම පැහැදිලිව ලීඩර්ස්ලා සහ කාඩර්ස්ලා කියන කොටස් දෙක වෙන් කරන්න පහුගිය රජය සමත් වුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය. හැබැයි වෙන් කරන්න සමත් වුණාට ඒ අය ඉන්නවා කියන කාරණේ අපි මතක තියාගන්න. කාඩර්ස්ලා ඕනේ තරම් හිරේ හිටපු අයත් දැන් ඔක්කොමලා නිදහස්.
අනි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ඒ අය ඒ ප්‍රදේශවල ඉන්නවා. ලීඩර්ස්ලාත් ඉන්නවා. මේක නැවත ආරම්භ කරන්න මේ දෙගොල්ල එකතු වෙන එක විතරයි. හංගපු අවිය ආයුධ ඕනේ තරම් තියෙනවා. මේ දෙගොල්ල එකට එකතු වෙන එක විතරයි කරන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ පළාත්වල පහුගිය කාල සීමාව තුළ යුද්ධ ඉවර වුණාට පස්සෙත් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ සටන් විරාම කිවිසුම ගහපුවාම ඒ ලොง රේන්ජ් පෙට්‍රෝල් වගේ ඒවා කැලෑවල සෝදිසි මෙහෙයුම් නතර කෙරුවේ නැහැ. හැබැයි එහෙම නතර කරන්නේ නැතුවත් 2011 අපි දැක්කා ඒ ගෝපි කියන ඒ ත්‍රස්තවාදියා ඒ කණ්ඩායමත් එක්ක පළවෙනි වෙඩිල්ල තියලා යුද්ධය ආරම්භ කරුවා. සා ඒ අද ඒ සෝදිසි මෙහෙයුම් කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි රූපෝහානිය දකින්නේ දවජාවාරම් කරනවා, පස් කපනවා, වැලිගොඩ දානවා මේ වගේ තත්ත්වයන්. ඉතින් ඊට වැඩිය මට මං හිතන්නේ කාලේ වෙන් වෙන්නේ නැති නිසා මම එක කාරණයක් කියන්න අවශ්‍යයි. විශේෂයෙන් අද යුද හමුදා මූලස්ථානයේ හිටපු අය අද ඉන්නේ සීසීක. පහුගිය රජයෙන් අපි තීන්දුවක් ගත්තා ඒ වැඩි වටිනාකමකින් යුක්ත භූමිය ආයෝජකයන් සඳහා ලබා දෙන්න. මම හිතන්නේ නැහැ ඒක වැරදි කියලා. ඒ වගේම ඉතාම විශිෂ්ට ගොඩනැගිල්ලක් ඒ අය වෙනුවෙන්
ඉදිරිපත් කරනවා. දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
අද ඒ මුදල් ඒකට යොදවන්නේ නැතුව අද හමුදාව සීසී කඩ සිටින්නේ. මම අවසන් කරන්න කලින් කියන්න කැමති බොහොම කනගාටුදායක කාරණයක්. අද අපි මේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැෑශීර්ෂයේ කතා කරන දවසේ අද රණවිරුවන් ලක්ෂ ගානකට රැකියාව දුන්න රක්නාලංකා සේවය අද හැවර කරලා තියෙනවා. ඒ විතරක් කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඇවන් ගාඩ් එක එකේ හිටපු රණවිරුවන්ගේ රැකියාව නැති වුණා. LRDC එක හැවර කරලා තියෙනවා. මේ අය අද මහා පාරට වැටිලා තියෙනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරන්න ගත්තා. ඇමතිතුමා මෙතන නැහැ. විශේෂයෙන් බුද්ධි අංශය අර නිලධාරීන් සිරගත කරලා හිටපු නිලධාරීන්ට අද ඒ අයගේ වැටුපවත් ගෙවන්න. අද ඒ අයගේ දරුවන් පාසල් යවන්න
කාලේ අවසානයි ගරු මන්ත්‍රීතුමා. ඒකින්දා
හොඳයි හොඳයි. අඩුම තරමේ වෙන රටවල් වල නම් ඇමරිකාවත් අපි දැකලා නැහැ බුද්ධි අංශය පිළිබඳ පොලිසියෙන් පරීක්ෂණ කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. හොඳයි
අවසානයි. ඉල්ලීමක් කරනවා. අඩුම තරමේ ඔය රණවිරුව ගැන පම්පෝරි ගහලා වැඩක් නැහැ. ෆීල් මාෂල් කෙනෙක් ඉන්නවා නමට මෙතන ඉඳගෙන. හැබැයි අද බුද්ධි අංශය නිලා දීපු නිලධාරීන් අද හාමතේ කියන කාරණේ මතක් කරමින් මම කතා
කරනවා. ගරු වීරේන්ද්‍රන් මන්ත්‍රීතුමා, ඔනබල් වීරේන්ද්‍රන්.
கௌரவ சபாநாயகர் அவர்களே, இன்றைய பாதுகாப்பு அபிவிருத்தி வாய சர்வதேச வர்த்தக அமைச்சு தொடர்பான விவாதத்தில் பேச கிடைத்த வாய்ப்புக்கு நன்றி. உண்மையிலே அபிவிருத்தி வாய முறைகள் சர்வதேச வர்த்தக அமைச்சு குறிப்பாக யுத்தத்தினால் நலிவடைந்த வடக்கு கிழக்கு பகுதிகளிலே தங்களுடைய கூடுதலான கவனத்தை செலுத்த வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு எங்களுடைய பகுதிகளிலே பௌதிக வள அபிவிருத்தி, மனிதவள அபிவிருத்தி என்ற விடயத்திலே கூடுதலான கவனத்தை அபிவிருத்தி வாய முறைகள் அமைச்சு கூடுதலான விடயங்களை கவனம் செலுத்த வேண்டும். குறிப்பாக எமது கிழக்கு மாநிலத்திலே உள்ளதான தொழிற்சாலைகள் மூடப்பட்ட நிலையிலே இருக்கின்றது. அத்தகைய தொழிற்சாலைகளை மீள திறப்பதற்கான உபாய முறைகளை தாங்கள் மிகவும் கவனமாகவும் வேகமாகவும் செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு நிச்சயமாக வெளிநாட்டிலே இருக்கின்றதான திறமசாலிகள் புத்திஜீவிகளை நாட்டுக்கு கொண்டு வருவதற்கான உபாய முறைகளை நியாயமாக மேற்கொள்ள வேண்டும். அதிலே அபாயம் இருந்திடக்கூடாது. அதிலே மிகவும் ஒரு நியாயமான முறையை கையாண்டு அத்தகைய வெளிநாட்டு புத்திஜீவிகளை கொண்டு வருவதற்கான ஏற்பாடுகளை செய்ய வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு இன்று இந்த பாதுகாப்பு அமைச்சு தொடர்பான விடயத்தை பார்க்கும் பொழுது இந்த வடக்கு கிழக்கிலே அதிகளவான இந்த 3 தசாப்தகால யுத்தத்திலே கூடுதலாக பாதிக்கப்பட்ட எமது வடக்கு கிழக்கு பகுதிகளிலே இன்று யுத்தம் 2009 முடிக்கப்பட்டாலும் அதன் பின்பு 7 வருடம் கடந்த நிலையிலும் எங்களுடைய மக்கள் தங்களுடைய இருப்பிடங்களுக்கு தங்களுடைய வாழ்வாதார இடங்களுக்கு செல்ல முடியாமல் இன்னுமே அவர்கள் முடக்கப்பட்டிருக்கிறார்கள், உறவினர்கள் வீடுகளே முடக்கப்பட்டிருக்கிறார்கள், வாடகை வீட்டிலே இருக்கிறார்கள். இவ்வாறான ஒரு அவலநிலை இருக்கின்றது. ஆகவே இந்த நிலை இந்த நல்லாட்சியிலே தொடரக்கூடாது, வேகமாக மாற்றப்பட வேண்டும். ஏனென்றால் இந்த நாட்டின் ஒரு ஆட்சி மாற்றத்துக்கு மக்கள் வாக்களித்ததற்கு முக்கியமான காரணங்களில் ஒன்று, நாங்கள் தங்களுடைய சொந்த இடத்திலே மீள குடியமர்த்தப்பட வேண்டும், அது வேகமாக இருக்க வேண்டும். ஏனென்றால் நல்லாட்சி என்பது பொழுது ஒரு இடத்தை கடந்து இரண்டாவது இடத்தை நோக்கி செல்கின்றது. இந்த நேரத்திலே எங்களுடைய மக்கள் தங்களுடைய காணிகளிலே தங்களுடைய வீடுகளிலே அவர்கள் மீள செல்ல வேண்டிய ஒரு நிலை இருக்கின்றது. ஏனென்றால் இன்று நான் பிரதிநிதித்துவப்படுத்துகின்ற மட்டக்களப்பு மாவட்டத்தை எடுத்துக்கொண்டால், மட்டக்களப்பு மாவட்டத்திலே 80.62 ஏக்கர் காணிகள் ராணுவ முகாம்களாக இருக்கின்றது. இந்த காணிகள் குறிப்பாக வாழ்வாதாரத்துக்குரிய காணிகளாகவும் மக்களுடைய இருப்பிட காணிகளாகவும் இருக்கின்றது. ஆகவே இந்த காணிகள் நிச்சயமாக விடுவிக்கப்பட வேண்டிய சூழல் இருக்கின்றது. அதிலும் முரக்கட்டச்சனை என்று சொல்லப்படுகின்ற பகுதியிலே இருக்கின்றதான 57 ஏக்கர் காணி ராணுவ முகாமாக இருக்கின்றது. 2016 ஜனவரி மாதம் 13 மாவட்ட அபிவிருத்தி குழு கூட்டத்திலே சொல்லப்பட்டது. அங்கு இருந்திருந்த ராணுவ பொறுப்பாளர் சொன்னார், தாங்கள் 2 அந்த காணியை ஒப்படைப்பதாக. ஆனால் இன்று ஒரு வருடம் கடந்து அந்த ஒரு வருஷம் கடந்து போகின்றது, இன்னும் ஒப்படைக்கப்படவில்லை. அங்கே மக்களுக்குரிய வீட்டு காணிகள் இருக்கின்றது. அதே வேளையில் ஒரு பாடசாலை இருக்கின்றது. அந்த பாடசாலைக்குரிய பிள்ளைகளுக்குரிய காணி முன்பக்கம் கொடுக்கப்பட்டிருந்தாலும் அது ஒரு ஆற்றை அண்டிய பகுதி, மிகவும் ஒரு அந்த இடங்கள், அதாவது அந்த மாணவர்கள் படிக்கக்கூடிய ஒரு சிறந்த சூழல் இல்லாத இடத்தில் அவர்கள் தரையிலிருந்து படித்துக் கொண்டிருக்கிறார்கள். ஓலை கொட்டில்களிலும் தவிர கொட்டிலும் முடக்கப்பட்டிருக்கிறார்கள். ஆனால் அங்கே ஒரு வளமான கட்டிடம் அந்த ராணுவ முகாமில் இருக்கின்றது. ஆகவே பாதுகாப்பு அமைச்சர் அவர்கள் இதிலே கவனத்தில் கொண்டு அந்த காணியை வேகமாக விரைவாக பெற்றுத்தர
வேண்டும்.
அது மாத்திரமல்ல, நேவியின் கட்டுப்பாட்டுக்குள்ளும் மக்களுடைய வாழ்வாதார காணி 2.5 ஏக்கர் அங்கே முடக்கப்பட்டிருக்கிறது. மொத்தமாக 110 ஏக்கர் காணிகள் மட்டக்களப்பு மாவட்டத்தில் மக்களுடைய வாழ்விட காணிகளாகவும் வாழ்வாதார காணிகளாகவும் இருக்கின்றதை அதை வேகமாக பெற்றுத்தர வேண்டும். அது மாத்திரமல்ல, கடந்த 3 யுத்தத்தில் எங்கள் மக்கள் வாழ்வாதாரத்தை இழந்திருக்கிறார்கள். இன்று வடக்கிலே கிழக்கிலே இன்று ராணுவம், அதாவது குறிப்பாக ஹோட்டல்களை நடத்துகிறார்கள், வியாபார நிலையங்களை நடத்துகிறார்கள், வெள்ளங்குளம் விவசாய பண்ணை இன்னும் மக்களிடம் கையளிக்கப்படவில்லை. ஆகவே இவ்வாறான தொழில்களை அவர்கள் செய்யும் பொழுது எங்களுடைய மக்களுக்கான தொழில் முறைகள் அற்றுப்போகின்றது. ஆகவே வாழ்வாதாரத்தை இழந்து நிற்கின்ற, வேலைவாய்ப்பு இழந்து நிற்கின்ற மக்களுக்கு இவ்வாறான நிலைகள், அதாவது ராணுவம் இவ்வாறான தொழில்களை நடத்துவது அவர்களுக்கு மிகவும் ஒரு வாழ்வாதாரத்தில் ஒரு பெரிய சிக்கலை ஏற்படுத்துகின்றது. அதிலே மிகவும் கவனம் செலுத்த வேண்டிய நிலையிலே பாதுகாப்பு அமைச்சர் இருக்கின்றது. அதை வேகமாக செய்ய வேண்டும் என்பதையும் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அத்துடன் குறிப்பாக இந்த காணிகளை விடுவிக்கின்ற விஷயத்திலே காலதாமதத்தை மேற்கொள்ளாமல் அதற்கான நடவடிக்கைகளையும் உரிய முறையிலே மேற்கொள்ள வேண்டும் என்று கேட்டுக்கொண்டு வாய்ப்புக்கு நன்றி.
தேங்க்யூ.
சார்ஜ் நிபுணாதன்.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. இன்று பாதுகாப்பு அமைச்சு தொடர்பான விவாதத்தில் என்னை பேச அனுமதித்ததற்கு, நேரம் போதாமையினால் ஒரு சில எனக்கு முன்பு பேசின உறுப்பினர்களுக்கு சில விளக்கங்களை கொடுக்க வேண்டும். கௌரவ கெஹிலியர் அம்புக்கல் அவர்கள் பேசுகின்ற போது குறிப்பிட்டிருந்தார், தமிழினியின் இந்த புத்தக வெளியீடு தொடர்பாக உண்மையில் அந்த தமிழினியின் புத்தகம் வந்து தமிழினி அக்காவினுடைய புத்தகம் வந்து தமிழினியினால் எழுதப்படவில்லை. அது இராணுவ புலனாய்வாளர்கள், அதாவது முன்னாள் பாதுகாப்பு செயலாளருடைய அந்த நிபந்தனையுடன் தான் அந்த புத்தகம் தயாரித்து வெளியிடப்பட்டது. ஏனென்று சொன்னால் விடுதலை புலிகளுடைய தலைவரையும் விடுதலை புலிகளுடைய கொள்கையையும் புலியாக காட்டுகின்ற நிகழ்வாக அதை சித்தரித்து அதை வெளியிட்டிருந்தார்கள். அதை கௌரவ முன்னாள் அமைச்சர் எகிலியர் அம்புக்கலை அவர்களுக்கு நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் இங்கு முதல் குறிப்பிட்டிருந்த பாதுகாப்பு மன்னிக்க வேண்டும் ஃபீல்ட் மாஸ்டர் சரத் பொன்சேகா அவர்கள் குறிப்பிட்டிருந்தார், யுத்தம் முடிந்த பின்பு வடக்கில் இருந்து பிரதிநிதிகள் சந்தோஷமாக பாராளுமன்றம் வருவதாக எங்கள் பக்கத்தை பார்த்து குறிப்பிட்டிருந்தார். உண்மையில் யுத்தம் முடிந்து எங்களுடைய மக்கள் படுகின்ற வேதனை, அவர்கள் கௌரவமாக வாழ வேண்டும் என்ற ஒரு நோக்கத்துக்காகத்தான் நாங்கள் பாராளுமன்றம் வருகின்றோம். மற்றபடி நீங்கள் குறிப்பிடுவது போல எங்களுடைய யுத்தம் முடிந்த அந்த சந்தோஷத்தில் நாங்கள் பாராளுமன்றம் வரவில்லை என்பதையும் நான் கௌரவ ஃபீல்ட் மாஸ்டர் அவர்கள் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஏனென்று சொன்னால் நீங்கள் இன்று நடந்த இந்த விவாதத்தில், பாதுகாப்பு அமைச்சு தொடர்பான விவாதத்தில், தற்போதைய ஜனாதிபதியா முன்னாள் ஜனாதிபதியா என்ற ஒரு விவாதமே இடம்பெற்றதை ஒழிய யுத்தத்தால் பாதிக்கப்பட்ட சமூகம் இன்று அந்த என்ன பிரச்சனையை எதிர்நோக்கி கொண்டு இருக்கின்றது என்பதை இந்த சபை கவனிக்க மறந்துவிட்டது. உண்மையில் இந்த இவ்வளவு காலமான யுத்தத்தின் பின் இன்று அந்த மக்கள் எப்படி வாழ்ந்து கொண்டிருக்கிறார்கள் என்ற நிலைமையை நிச்சயமாக ஆராய வேண்டும். அதான் உண்மையான விடயம். உண்மையில் நான் ஒரு விடயத்தை குறிப்பிட வேண்டும். ஏன் இந்த யுத்தம் ஏற்பட்டது என்பதை எல்லா கௌரவ உறுப்பினர்களும் விளங்கிக் கொள்ள வேண்டும். இன்று இந்த யுத்தம் நடைபெற்றது என்று எல்லாரும் குறிப்பிடுகிறார்கள். உண்மையில் இந்த யுத்தம் ஏன் ஏற்பட்டது? அப்படியான ஒரு சூழ்நிலையில் இன்று யுத்தம் முடிவடைந்திருக்கிறது. மாட்டாக இந்த யுத்தம் இனிமேலும் ஏற்படாவண்ணம் நாங்கள் என்ன செய்ய வேண்டும் என்பதை நாங்கள் ஆராய வேண்டும். அதை விடுத்து போட்டு முன்னாள் ஜனாதிபதியா தற்போதைய ஜனாதிபதியா அவர்கள் செய்தது ஊழலா நாங்கள் செய்தது ஊழலா என்பதுதான் இங்கு மிகப்பெரிய விவாதமாக இருக்கின்றது. உண்மையில் அதை ஏற்றுக்கொள்ள முடியாதபடியும் எங்களுடைய மக்கள் யுத்தத்தின் மூலம் துன்பப்பட்ட மக்கள் மிகவும் இன்று ஒரு யுத்த சூழ்நிலையில்தான் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். உதாரணமாக எங்களுடைய பிரதேசங்களில் ராணுவ முகாம்கள் மக்களுடைய குடியிருப்புக்கு மிக அண்மைய பகுதியில் இருக்கிறது. ராணுவம் வந்து உண்மையில் தேசிய பாதுகாப்பில் தான் ராணுவம் இருக்க வேண்டும். யுத்தம் நடைபெற்றது நீங்க இருந்தீர்கள், சரி, ஏற்றுக்கொள்ளக்கூடிய விடயம். ஆனால் இன்று யுத்தம் முடிந்துவிட்டது, நீங்களே சொல்லி கூறியிருந்தீர்கள் யுத்தம் முடிவடைந்து விட்டது, விடுதலை புலிகள் அழித்து விட்டோம் என்று. ஆனால் இன்றும் எங்களுடைய மக்களுடைய குடியிருப்புகளுக்கு அண்மையில் ராணுவ முகாம்கள் கடற்படை முகாம்கள் ஏன் இருக்கிறீர்கள்? உண்மையில் அங்குள்ள சிறுவர்கள் பெண்கள் தங்களுடைய இயல்பான வாழ்க்கையை வாழ முடியாமல் இருக்கிறது, வழியில் சொல்ல முடியாது. தயவு செய்து ராணுவ முகாம் நான் குறிப்புகின்ற விடயம் உண்மையில் சில விடயங்களை வழியில் சொல்ல முடியாது. ராணுவ முகாம்கள் தேசிய பாதுகாப்பு கருதி மக்கள் குடியிருப்பு இல்லாத இடங்கள் இருக்கின்றது. ஓரளவு ஏற்றுக்கொள்ளக்கூடிய விடயமா இருந்தாலும் மக்களுடைய சொந்த
நிலை,
நன்றி, மக்கள் குடியிருப்புக்கு அண்மையில் இந்த ராணுவத்தினர் கடற்படையினர் தொடர்ந்து இருப்பதால் சிறுவர்கள் பெண்கள் தங்களுடைய இயல்பான வாழ்க்கையை தங்களுடைய கல்வியை தங்களுடைய வாழ்வாதாரத்தை தங்களுடைய விவசாய நிலங்களில் தங்களுடைய உறவுகளுடன் நிம்மதியாக செய்ய முடியாமல் சூழ்நிலை கொண்டிருக்கிறது. கௌரவ சபன் அவர்களே, இந்த யுத்தம் முடிவடைந்த பின்பும் இப்படியான ஒரு துயரமான இப்படி ஒரு துன்பமான வாழ்க்கையை வாழ்ந்து கொண்டிருக்கிற எங்களுடைய மக்கள் அவர்கள் தொடர்ந்தும் இப்படியான வாழ்க்கைக்குள் இருக்காமல் அவர்களை இயல்பாக ஜனநாயக ரீதியில் எங்களுடைய மக்களை வாழ வைப்பதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். ஏனென்று சொன்னால் எங்களுடைய மக்கள் முற்றுமுழுதாக இந்த ஆட்சி மாற்றத்தை விரும்பி, அதாவது முன்னே ஆட்சியில் இருந்த ஒரு வெறுப்பின் நிமித்தம் இந்த ஆட்சிக்கு ஆதரவளித்து இந்த ஆட்சியை ஆமோதித்தவர்கள் அவர்கள் நாங்கள் எங்களுடைய பிரதேசத்துக்கு செல்லும் போது
கேட்கிறார்கள்
இந்த ஆட்சியில் நாங்கள் இப்படி இருக்கவா நாங்கள் இந்த ஆட்சிக்கு வாக்களித்தோம் என்று கேட்கிறார்கள். ஆகவே கௌரவ சமண அவர்களே, இந்த நிலை தொடர்ந்து இருக்கக்கூடாது என்று சொல்லி விடைபெறுகிறேன். நன்றி.
கரு கதாநாயகத்துமணி, அது தின ஆராட்சக அமாத்தியான்சே வைசேஷிய விவாதீகரண அவஸ்தாவேதி ஏப்பிலும் பந்த மட்டாத் பட்சன் சுவாப்பியா கதா கேம் லபிமகன மங் பேவின்ப சத்துருவேணும். பிரதமேன்ம அப்பே முதல் அமைதி ரவிகருணாநாயக் அமித்துமாட்ட மகே இஸ்தூதிய புதுகரான்டோனே முகத மிவர திதாஸ் தாஹத்த அயவயங் அப்பே ஆராட்சக அமாத்தியான்சேட்ட பில்லியன 284ක් වැනි මුදලක් වෙන් කළ තිබෙනවා. ඒකෙන් බිලියන 32ක් පමණ විශේෂ කාර්යභාරයන්ට යොදවන්නට වෙන් කළ තිබෙනවා. ඉතින් කරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී ජාතික ආරක්ෂාව කියන මේ වැදගත් විෂයට එතුමාගේ අවධානය යොමු කිරීම ගැන මම එතුමාට ආරක්ෂක අමාත්‍යාංශ වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරනවා. ඉතින් සමහර අපින් ප්‍රශ්න කරන්නට පුළුවන් කරු කතානායකතුමනි, ඇයි මේ රටේ සාමකාමී වාතාවරණයක් තියෙද්දී මේ රටේ යුද්ධයක් නැති කාලෙක මෙවැනි විශාල මුදලක් බිලියන 284ක් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන්න කියලා? කරු කතානායකතුමනි, මං හිතනවා අපි මේ මුදල් ලබා ගන්නේ අපි මේ යුද්ධයකට සූදානම් වෙන්නට නෙමෙයි, නමුත් මේ රටේ ආරක්ෂාව තවත් තර කරන්නට අපේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සම්පත්, අවශ්‍ය තාක්ෂණය, ඒ විතරක් නෙමෙයි අවශ්‍ය උපකරණ ටික ලබා දෙන්න මං හිතන්නේ ඒක අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමක්. මීටත් වඩා අපි ඉදිරියේදී අපේ ආරක්ෂක ඇමතිවරයා වන අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපිට නිරන්තරයෙන්ම උපදෙස් දීලා තියෙන්නේ මේ රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දීලා ඊටත් අමතරව අපේ අවධානය මේ රටේ සංහිඳියාව ඇති කරන්නට යොමු කරන්නට කියලා. ඊටත් අමතරව අපේ මේ අවුරුදු 30ක් තිස්සේ කොටිස් ත්‍රස්තවාදීත් එක්ක සටන් කරපු අපේ වීරෝදාර රණවිරුවන්ගේ සුබසාධන වැඩ කටයුතු ඉතාමත් කඩිනමින් ඒගොල්ලන්ට ලබා දීලා ඒගොල්ලන්ගේ තියෙන ඒ ගැටලු ටික පුළුවන්තර ඉක්මනින් निराකරණය කරන්න කියලා එතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. ඉතිකරු කතානායකතුමනි, අපේ යුද හමුදාව විශේෂයෙන්ම මං හිතන්නේ මේ සංහිඳියා වැඩසටහනට ඉතාමත් විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ප්‍රථමයෙන්ම මං හිතන්නේ උතුරේ දැනටමත් අපේ යුද හමුදාවට අයත් වූ තිබූ ඉඩම් වලින් අක්කර 3000කටත් වඩා ප්‍රමාණයක් දැන් ඒ ප්‍රදේශයේ ජනතාවට නිදහස් කරලා තියෙනවා. අපි කවුරුත් දන්නවා ගරු කතානායකතුමනි, ඒ ප්‍රදේශයේ තාමත් මං හිතන්නේ 20000ක් පමණ තාමත් අවතැන් වී කඳුරු වල තමයි ඒ ජනතාව ජීවත් වෙන්නේ. ඒ අපේ සහෝදර ජනතාව එතුමාලගේ ඒ ප්‍රශ්නවලට අපි සත්භාවයෙන් ඇහුම්කන් දීලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්නට අපි ඉදිරිපත් වෙන්නට ඕනේ. ඉතින් මේ අවස්ථාවේදී යුද හමුදාව අක්‍ර 3000කටත් වඩා ප්‍රමාණයක් වෙන් කළා. දැනටමත් අපි නිවාස 133ක් මේ ප්‍රදේශයේ අවතැන් වූ අයට යුද හමුදාව විසින් ලබා දීලා තියෙනවා. ඒ වගේම ලබන අවුරුද්ද වෙනකොට තවත් නිවාස 250ක් වැනි ප්‍රමාණයක් හදලා ඒ ප්‍රදේශයේ ඒ අවතැන් වූ අයන්ට ලබා දෙන්නට අපේ හමුදාව දැන් වැඩ කටයුතු සලස්වගෙන තියෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපේ යුද හමුදාව අපේ වෙනත් ප්‍රදේශවල විශේෂම ගොවි ජනතාවට අවශ්‍ය වී තිබෙන ජලය, ඒගොල්ලන්ගේ ගොවිතැන් කරන්නට අවශ්‍ය තියෙන ජලය, ඒ ටැංකි ටික, ඒ වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්නටත් මං හිතන්නේ ගෝමරන් කඩවල වැනි ප්‍රදේශවල මේ අපේ යුද හමුදාව වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ යුද හමුදාවත් දැන් 21 වෙනි සතවර්ෂයේ හමුදාවක් වන්නට ඒගොල්ලන්ට අවශ්‍ය තාක්ෂණය ලබා දීලා මං හිතන්නේ අපේ අතිගරු අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිව්වා වාගේ ඉතා ෆියුචර් සෝල්ජර් කියන කන්සෙප්ට් එක අරගෙන අපි ඉතාමත් හොඳ හමුදාවක් හදන්න තමයි අපේ බලාපොරොත්තු. අපේ නාවික හමුදාව ගත්තොත් අපේ මුහුද ආරක්ෂා කරන්නට නාවික හමුදාවට අවශ්‍ය නෞකාවන් ලබා දෙන්නට යාත්‍රා ලබා දෙන්නටත් අපි දැන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැනටමත් ඉන්දියාවේ මම හිතනවා නෞකාවන් දෙකක් මේ ඔෆ් ෂෝ පෙට්‍රෝල් වෙසල්ස් කියන නෞකාවන් දෙකක් අපි දැන් නිෂ්පාදනය කරමින් පවතිනවා. එක නෞකාවක් ලබන අවුරුද්දේ මුල් භාගයේදී අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අනිත් නෞකාව තවත් මං හිතන්නේ 2019 වෙනකොට අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ සියල්ලක්ම අපේ මුහුද ආරක්ෂා කරන්නට අවශ්‍යයි. ඒ වගේම අපේ ගරු අපේ අග්‍රාමාත්‍යතුමා කිව්වා වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මීටත් වඩා ලොකු යාත්‍රා මේ නෞකාවන් ෆ්‍රිගට් වැනි නෞකාවන් ජපානයත් සමග සම්බන්ධ වෙලා මේ ලංකාවෙම නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන ඒ අවස්ථාවත් බලන්න අපි දැන් ඒ ගැනත් අපේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම අපේ ගුවන් හමුදාව දිහත් බැලුවත් ඒ ගුවන් හමුදාවටත් අවශ්‍ය අපේ අහස ආරක්ෂා කරන්නට ඒ අවශ්‍ය ඒ ගුවන් යාන ටික ලබා දෙන්නට ඒ මල්ටි රෝල් ෆයිටර් ජෙට්ස් කියන දෙයක් අපි ඒවත් ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ගුවන් හමුදාව විසින් දැනටමත් මේ රටේ අනවසරයෙන් කන්සා වගාවන් මං හිතන්නේ මේ මැදිහත් වීමෙන් අපිට වටලන්නට අපිට හැකි වුණා. නාවික හමුදාව විසින් මං හිතන්නේ දකුණු ඉන්දියාවෙන් මේ අපේ මුහුදට අනවසරයෙන් ඇවිත්ලා අනවසර විදිහට මාළු අල්ලන මේ දකුණු ඉන්දියාවේ ධීවරයන් ක්‍රියාව නිසා අපේ උතුරේ ධීවරයන්ට තමන්ගේ වෘත්තියේ යෙදෙන්නට මං හිතන්නේ විශාල ගැටලු වලට ඒගොල්ලන්ට මුහුණ දෙන්න තියෙනවා. ඉතින් අපේ නාවික හමුදාව නිසා මං හිතන්නේ ඒක ගොඩක් මඩපැවත්වගෙන තියෙනවා. දැනට මං හිතන්නේ අපි බෝට්ටු රාශියක් ඒ ධීවරයන් 100 ගණන් අපි අත්අඩංගුවට අරගෙන ලැබී තිබෙනවා. ඉතින් ගරු කතානායකතුමනි, අපිට අවශ්‍ය මේ ත්‍රිවිධ හමුදාව තවත් ශක්තිමත් කරන්න, ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න, ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඒ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනකොට අපේ සංහිඳියාවත් මේ රට තුළ ඇති කරගෙන සියලුම ජාතීන් එකමුතු කරන්නයි අපේ බලාපොරොත්තු. අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට වැඩ කරන්නට අවශ්‍යයි. අපි බෙදිලා මේ රට සංවර්ධනය කරන්නට මේ රට ඉදිරියට ගෙන යන්නට අපිට බෑ. ඒ නිසා තමයි අපේ අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වෙන් අපි සංහිඳියාව ඇති කළා. මේ රටේ සියලුම ජනතාව එකමුතු කළා ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රට සංවර්ධනය කළා. මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරගෙන මේ රට ඉදිරියට ගෙන යන්නටයි අපේ අරමුණ, අපේ ඉලක්කය. ඒ වගේම මම හිතනවා මේ පසුගිය මේ මුළු දවස්සේ තිස්සේම අපිට මගේ සහෝදර ඇමතිවරු, මගේ සහෝදර මන්ත්‍රීවරු මේ ජාතික ආරක්ෂාව පිළිබඳව මං හිතන්නේ විවිධ අදහස්, ඒ වගේම චෝදනා එල්ල කෙරුවා. මං දැක්කා අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා අපි රණවිරුවන්ට ඒගොල්ලන්ගේ ඉල්ලීම් වලට කිසිම දෙයක් ඒගොල්ලන්ට කළා නැහැ කියලා. නමුත් ගරු කතානායකතුමනි, මං අහන්නට ඕනේ අද මේ කිඹුල් කඳුළු හෙලන මේ ඒකාබද්ධ විපක්ෂයක් කියන මේ කණ්ඩායම, ඒක නම් ඇත්තටම කිසිම ඒකාබද්ධතාවයක් නැහැ. මං හිතන්නේ ඇතුළෙත් ප්‍රශ්න ගැටළු විශාලයි. ඒත් මේගොල්ලන් ඇවිල්ලා බොරුවට මේ රණවිරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න හදනවා. නමුත් ඒගොල්ලන් අවුරුදු ගානක් තිස්සේ, අවුරුදු 10ක් තිස්සේ ආණ්ඩුවක් තියාගෙන මේ රණවිරුවන්ගේ ප්‍රශ්නවලට ගැටළුවලට කිසිම අහුම්කම දීලත් ඒ වගේම ඒගොල්ලන්ට ඒ ගැටළු විසඳන්නට කිසිම දෙයක් කරලා නැහැ ගරු කතානායකතුමනි. අද මෙතනට ඇවිල්ලා පම්පෝරි ගැහුවට ඒගොල්ලන් කිසිම දෙයක් ඒ රණවිරුවන් වෙනුවෙන් කරලා නැහැ. අපේ අතිගරු ජනාධිපතිතුමා තමයි ගිය අවුරුද්දේ ඉඳන්ම අපේ රණවිරුවන්ගේ මේ ප්‍රශ්නවලට ගැටළුවලට අනිවාර්යයෙන්ම විසඳුම් ලබා දෙන්න කියලා අපිට මේ උපදෙස් දුන්නේ. ඒ නිසා තමයි ගිය අවුරුද්දේ ඉඳන් මේ ආබාධිත රණවිරුවන්ගේ ආබාධිත දුබලතා වැටුප 55 අවුරුදු 55 වෙනකොට ඒ වැටුප නවතිනවා. නවතින්න නැතුව ඒගොල්ලන්ගේ ජීවිත කාලය තුළම ඒක ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනකොට අපි ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කළා. ඒකත් ඒක ලබා දෙන්නට අපි සූදානම් කෙරුවා. ඊට අමතරව මේගොල්ලන්ගේ විශ්‍රාම වැටුම ගැනත්, මේ ඇති වූ ප්‍රශ්න ගැනත්, ඒකටත් අපේ අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව එතුමා ඒ ප්‍රකාශය කරුවා. මේ ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නයත් අනිවාර්යයෙන්ම විසඳලා ඒක මේ අවුරුදු 55න් පස්සෙත් ඒක දිගටම ඒගොල්ලන්ගේ ජීවිත කාලය ලබා දෙනවා කියලා පැහැදිලි කරනවා. ඒක අනිවාර්යයෙන්ම අපි කරනවා ගරු කතානායකතුමනි. ලබන අවුරුද්දේ පෙබ්‍රවාරි මාසෙ වෙනකොට මේ රණවිරුවන්ට ඒ තියෙන සියලුම ගැටළු නිරාකරණය කරලා ඒගොල්ලන්ට අවශ්‍ය මුදල් ටික අපි ලබා දෙනවා. ඒ වගේම අපි කියන්නට ඕනේ ගරු කතානායකතුමනි, මේගොල්ලන් කොච්චර පම්පෝරි ගැහුවටත් මේ රණවිරුවන් ගැන කතා කරුවොත් මේ ඒකාබද්ධ විපක්ෂය ඒගොල්ලන්ගේ කාලේ කිසිම දෙයක් ඒ රණවිරුවන්ට ගෞරවයක්වත් පෙන්වුවේ නැහැ. ඇත්තම අපි දන්නවා කොහොමද ඒගොල්ලන් ඒ රණවිරුවන්ට සැලකෙව්වේ කියලා. අර නයිට් රේස් පදින්න වැලිකොට්ට ඇද්දා. ඒ වගේම මේ සොහොන්කොත් හදන්නට හමුදාවේ නිලධාරීන් පාවිච්චි කරුවා. මේ පාරවල් අතු ගන්න කිව්වා. ඒ වගේ විතරක් නෙවෙයි, ගිය ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපතිපුතුමා තුලින් මාර්ගයෙන් මං හිතන්නේ හමුදාවේ නිලධාරීන්ට ඒ වගේම සෙබළුන්ට බල කෙරුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්ද දෙන්න කියලා. ඒගොල්ලන් මේ පෝස්ටර් ගහන්න යව්වා, සිවිල් ආරක්ෂක බලකායෙන් තව පැත්තකින් මේ ලීෆ්ලට් බෙදන්න යව්වා. මෙන්න මෙහෙම තමයි පසුගිය ආණ්ඩුව මේ ත්‍රිවිධ හමුදාවට සැලකෙව්වේ. ඒගොල්ලන් දේශපාලනේ මේගොල්ලන්ගේ බලය රැඳෙන්නට ඒගොල්ලන් මේ ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරේ. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇත්තෙන් මේ ඡන්ද නැති වුණේ. අද මං හිතනවා හමුදාවේ, ත්‍රිවිධ හමුදාවෙම බහුතරයක් ඡන්ද දුන්නේ අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. ඉතින් ගරු කතානායකතුමනි, තවත් වරප්‍රසාද ගණනාවක් අපි අපේ මේ රණවිරුවන් වෙත ලබා දෙනවා. අපේ රණවිරු වරප්‍රසාද කාර්පත, ඒකෙන් මං හිතන්නේ ආයතන 60ක්, රජය ආයතනය සහ පෞද්ගලික ආයතන 60ක් වරප්‍රාස ගණනාවක් අපේ මේ රණවිරුවන්ට, රණවිරු පවුල්වලට ලබා දීලා තියෙනවා. ඊට අමතරව අපි රණවිරුවන්ගේ නිවාස ප්‍රශ්නවලටත් අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සත්විරු සංහිඳ නිවාස කියන ව්‍යාපෘතිය ආරම්භ කළා. දැන් නිවාස
වේලාව අවසන් වෙමින් පවතිනවා ගරු අමාත්‍යතුමා.
මේ නිවාස ටික ලබා දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි, මේක ගැන තවත් කියාගෙන යන්නට පුළුවන්. මොකද මේ අපේ රණවිරුවන්ට අපි පුළුවන් තරම් අපේ ඒගොල්ලන්ට අවශ්‍ය සේවාවන් ටික ලබා දෙන්නට අපේ ආරක්ෂක අමාත්‍යාංශයත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයත් අපි කැප වෙලා වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී අපේ ආරක්ෂක ලේකම්තුමාටත්, මේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාටත්, ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරුන්ටත්, සිවිල් බලකායේ අධ්‍යක්ෂකතුමාට ඇතුළු සියලුම නිලධාරීන්ට මගේ විශේෂ ස්තුතිය පුද කරන්නට කැමැති. ඒ වගේම අපේ ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය නායකත්වය සහ මඟ පෙන්වීම ලබා දෙන අපේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන ස්තුතිය.
ගරු සුජීව සේනසිංහ මාත්‍යමා වර්මිනී.
බොහොම ස්තුති ගරු කතානායකතුමනි. රටේ සාවර භාවය ඇති කරලා ජාත්‍යන්තරයේ දිනාගෙන ආරක්ෂාව තහවුරු කරලා මේ රට ඉදිරි පින්ම තැබීම සඳහා විශාල කාර්යභාරයක් කරන අමාත්‍යාංශ දෙකක් වෙනුවෙන් කතා කරන්නට අවස්ථාව විශේෂයෙන්ම අවසාන කිරීමටම අවස්ථාව ලැබීමට මම සතුටු වෙනවා. කතානායකතුමනි, මේ විරුද්ධව කතා කරපු යම් පිරිසක් හිටියා. විමල් වීරවංශ මැතිතුමා මගේ මිත්‍රයා හිටියා නම් මම කැමැති. ඒ වගේම ගමම්පිල, ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා, ලෝහාන් රත්නත් මැතිතුමාලා මේක අහගෙන හිටියා නම් මෙච්චර විරුද්ධත්වයක් අසතුටක් තිබ්බනම් අඩුම ගානේ මේකට විරුද්ධ වෙන්නවත් මේ ස්ථානයේ අද ඉන්න තිබ්බා. ඒකෙන් ප්‍රකාශ වෙන්නේ අපි කරන කාර්යභාරය සම්බන්ධයෙන් යටිහිතින් සතුටු වීමක් මේ පුදුරු රටේ ඉදිරි ගමන සම්බන්ධයෙන් තියෙනවා කියන එක. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා වෙනුවෙන්, අගමැතිතුමා වෙනුවෙන්, ඒ වගේම ආණ්ඩුව වෙනුවෙන්, ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන්, රට වෙනුවෙන් මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය, ලේකම්තුමා, නිලධාරී මණ්ඩලය, ඒ වගේම කාර්ය මණ්ඩලය, ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරී මහත්වරු, ඒ වගේම ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, මහපොළ අරමුදලේ නිලධාරී මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය, ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදාපතිවරු ඇතුළු සියලුම නිලධාරී මහත්වරු, ඒ වගේම කාර්ය මණ්ඩලය ඇතුළු මේ අමාත්‍යාංශ දෙකේ සියලුම නිලධාරී මහත්වරු ඇතුළු සේවකයන්ට මේ අවස්ථාවේ මගේ ප්‍රණාමය පිරිනමනවා. මේ රටේ ඉදිරි ගමන සඳහා විශාල කාර්යභාරයක්, රටේ ආරක්ෂාව සහ දියුණුව ඉදිරි ගමන සංවර්ධනය අපනයන නිෂ්පාදන වැඩි කරන්නත්, රට දුප්පත්කමෙන් මුදවා ගන්නත් විශාල කාර්යභාරයක් මේ සුළු කාලය තුළ කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ගරු කතානායකතුමනි, ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරපු කිසිම දෙනෙක් මේ ස්ථානයේ නැත්තේ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න ප්‍රධාන වශයෙන්ම මූලික වුණ පුද්ගලයෙක් වශයෙන් සරත් ෆොන්සේකා මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා අපි සියලු දෙනාම මේ යුද්ධයේ මුලින් ඉඳලම යුද මානසිකත්වයෙන් මේ යුද්ධයට සහයෝගය දුන්න පුද්ගලයෙක් තමයි අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ වගේම සරත් ෆොන්සේකා මැතිතුමා ඒ ස්ථානයට පත් වෙලා මේ යුද්ධයේ නියමුවා වශයෙන් ඒ කරපු කාර්යභාරය අපිට අමතක කරන්න බෑ. මේ කතා කරපු පිරිස කිසිම පුද්ගලෙක් මේ රටේ ආරක්ෂාවත් ඉදිරි ගමනත් මේ ආරක්ෂක සේවය සම්බන්ධයෙන් කතා කරපු කිසිම පුද්ගලෙක් මම ඕනම අභියෝගයක් ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි, අඩුම ගානේ රුපියල් 10ක සම්මාදමක් ආධාරයක් මේ පවුලකට දීලා නැහැ. අඩුම ගානේ ඔය කර්නල් විමල් වීරවංශලා, ඒ වගේම කැප්ටන් උදේ ගමම්පිල්ල ඔය කතා කරාට අඩුම ගානේ ගල් කැටයකින් එල්ටිටි සංවිධානයට ගහලා නැහැ. අඩුම ගානේ කෙළබෝලයක් ගහලා නැහැ ඒටිවි සංවිධානයට. ඒ හින්දා කරු කතානායකතුමනි, මම බලා හිටියේ මුළු දවසම කතා වහගෙන හිටියේ මේ පිරිස මෙතන ඉඳී කියලා. මීට වැඩිය හොඳින් ලුණු ඇඹුල් ඇතුළුව යම් දෙයක් කියන්න. ඒ හින්දා කරු කතානායකතුමනි, ෆොන්සේකා මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරගත්තේ නැහැ. එනකොට ඒ ස්ථානයේ හිටියා. හැබැයි ඒ සඳහා මේ කාර් රේස් එකේ නියමුවා වශයෙන්, ඒ වගේම රියදුරු වශයෙන් ඒක ජයග්‍රහණය කරේ ෆොන්සේකා මැතිතුමා. හැබැයි ඒ කළ දේට එතුමා අවුරුදු ගානක් හිරේ හිටියා. ඒ නිසා දේශපාලනයෙන් තොරව කරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා කරු ජයසිරි මැතිතුමාලා, සුජීව සේනසිංහලා, අපි මේ සියලු දෙනාම, රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා, සරත් ෆොන්සේකාලා අපේ ඇඟේ දුවන්නේ ලාංකීයලේ. අපේ සිංහලකම තියෙනවා, අපේ බෞද්ධකම තියෙනවා, අපේ ක්‍රිස්තියානිකම තියෙනවා, අපේ දෙමළකම තියෙනවා, අපේ මුස්ලිම්කම තියෙනවා. අපේ දුවන්නේ එකලයක් ඒ මිනිස්සලේ ලාංකීයලේ. ඒඳ කරු කතානායකතුමනි, මේ රටට අපි ආදරේ, මේකේ ආරක්ෂාවට අපි කිසිම ආකාරයෙන් හානියක් වෙන්න දෙන්න තියන්නේ නැහැ. මම මේ කතා අහගෙන ඉන්නකොට ගරු කතානායකතුමනි, මට ඇති වුණු මට දැක්ක දේ තමයි අපේ ගරු මන්ත්‍රීවරු විශාල කාර්යභාරයක් කරනවා තමන්ගේ ඒ ජනතාව වෙනුවෙන් සේවය කරන්න පාර්ලිමේන්තුවට පැමිණලා. එතුමන්ලා සඳහන් කරන්නේ මේ ආරක්ෂක අපේ අංශ ඉවත් කරගන්න කියලා ප්‍රදේශවලින්. තව පිරිසක් කියනවා ඒ කට්ටිය යුද්ධ කාලේ වගේ මේ ප්‍රදේශයේ තියන්න කියලා.
අපි මේ සියලු කරුණු සැලකිලිටගෙන ගරු කතානායකතුමනි යුද්ධයක් වුණු ප්‍රදේශයක් ලීඩර්ස්ලා ඉන්නවා කියලා කිව්වා කාඩර්ස්ලා ඉන්නවා කියලා කිව්වා මොකද ලීඩර්ස්ලාට කරේ කරුණ අම්මාන් පිල්ලෑන් වගේ පිරිස කේපීලා නැව් ටික බෙදා ගන්න නැව් ටික විකුණ ගන්න බැංකු කිනුන් ටික තමන්ගේ සාක්කුවට දා ගන්න රාජපක්ෂලා කේපී ආරක්ෂා කරා කාඩර්ලා ටික දැම්මා හිරේ කාඩර්ලාට නඩු දැම්මා ගරු කතානායකතුමනි අපි යුද්ධය අමතක කරන්න කැමැති සංහිඳියාව සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය කරනවා ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ත්‍රිවිධ හමුදාවේ හමුදාපතිවරු ඒ තීන්දුව తీරන ගන්නේ රටේ අනාගතය සම්බන්ධයෙන් රටේ ආරක්ෂාව ආරක්ෂා කරන ගම් විදේශයේ දිනාගෙන මේ වෙනකොට ගරු කතානායකතුමා දන්නවා අපේ ලංකාවට තියෙන තත්වය අපේ ලංකාව හඳුන්වන්නේ ට්‍රූ චැම්පියන්ස් ඔෆ් ඩෙමොක්‍රසි කියලා ජාත්‍යන්තරය මහින්ද රාජපක්ෂ ඔය කතා කිව්වට 13 ප්ලස් එක ගැන එතුමා කතා කරේ එතුමා තමයි බන් කිමුන් මැතිතුමත් එක්ක මේ රටේ විශේෂයෙන්ම යුද්ධය සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කිවිසුම් වලට එළඹුණේ ජොයින්ට් ස්ටේට්මන්ට් දැම්මේ අපි නෙමෙයි ඒ දැම්මට පස්සේ ගරු කතානායකතුමනි දේශපාලන වාසි ලබා ගන්න මේ පිරිස අද ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලනවා යාපනයේ ප්‍රදේශයේ ඔබතුමාට මතක ඇති තරුණෝ දෙන්නෙක් ජීවිතක්ෂයට පත් වුණා යම් කිසි අවාසනාවක සිදුවීමකින් බලාගෙන හිටිය යුද්ධයක් ඇවිස්සෙයි කියලා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එළියේ ඉන්නේ හොඳ පුද්ගලෙක් එළියේ ඉන්නකොට එතුමා එතුමාගේ කාර්යභාරය හරියට කරනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අර පිරිසට නායකත්වය දෙන්න ඕනේ ඉඳා දේශපාලන වාසියක් ලබා ගන්න ඕනේ ඉඳා මේ කාර්යභාරය එතුමා කරනවා හැබැයි එතුමා දන්නවා ජාතික සමගිය මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන කාර්යභාරය ඒ වගේම ගරු ජනාධිපති ගරු කතානායකතුමනි ඉදිරි අනාගතයේ වෙනුවෙන් මම නලින් මැතිතුමා අපේ ජනතා විමුක්ති පෙරමුණේ එතුමා නැගුවා ප්‍රශ්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඒ වගේම විශාල පිරිසක් ප්‍රශ්න කරා ඉන්දියාවත් එක්ක අපි ඇති කර ගන්නා ගිවිසුම සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා මේකෙන් පෞද්ගලික වාසියක් ගන්නවත් තමන් කරෝල් බිස්නස් එකක් කර ගන්නවත් හාල් ටිකක් ඉන්දියාවට අරින්නවත් මේ අපි ගිවිසුම අපි අත්සන් කරන්නේ ඒ ජාත්‍යන්තරයේ බිලියන එක ප්‍රමාණයක වෙළඳ පොලක් ඒ වගේම චීනයේ බිලියන එකමාරක වෙළඳ පොලක් ඒ වගේම සිංගප්පූරුවේ ඒ වගේම ඉදිරි අනාගතයේදී තායිලන්තයේ මැලේසියාව අපි වෙළඳ කිසිම ඇති කරලා ගරු කතානායකතුමනි ලංකාව අපි ආසියාවේ ගේට්ටුව බවට පත් කරනවා දකුණු ආසියාවේ එමනම් ලංකාව තමයි හම්බන්තොට වරාය ත්‍රිකුණමල වරාය කොළඹ වරාය ප්‍රධාන වන් බෙල්ට් ඉනිෂියේටිව් කියන චීන ජනාධිපතිතුමාගේ මේ සංකල්පය හරහා ලංකාව ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය බවට පත් කරනවා අපි දකුණු ආසියාවේ එහෙම කරනකොට අපිට වෙළඳ බලක් අවශ්‍යයි අපේ අසල්වැසි රටවල ඒ සඳහා තමයි ගරු කතානායකතුමනි ඉන්දියාව චීනය සිංගප්පූරුවත් එක්ක අපි කිවිසුම් අත්සන් කරන්නේ නැත්නම් ඉන්දියාවටවත් චීනයටවත් එහෙම හදිස්සියක් නැහැ අපිත් එක්ක කිවිසුමක් අත්සන් කරගන්න අපේ තියෙන වෙළඳ පොළ ඉතාමත් කුඩා වෙළඳ පොළක් එයින්ද ගරු කතානායකතුමනි අපි මේ සියලු වෙළඳ කිවිසුම් වලට එළඹෙන්නේ ඉදිරි අනාගතයේ අපේ රට බලවත් ආර්ථික අතින් වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න ඒ විතරක් නෙමෙයි උතුර අපි දිනු කරනවා අපි නැගෙනහිර දිනු කරනවා මොකද මේ ප්‍රදේශ අල්ප දිනුවක් තමයි ලැබලා තියෙන්නේ පසුගිය වකවානුව තුළ යුද්ධයට හේතුවත් එක කාරණයක් තමයි
අර එමෙත්මා තව විනාඩියක් තියෙනවා
5 minutes sir
no, we have to do lot of thing before that
na 3 minutes sir
no,
please
no, can't
I have to wind up
I give 1 minute
ඒ ඉඳ කරු කතානායකතුමනි විශේෂයෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ ත්‍රිකුණාමලය එළඟ වැඩිතල පහසුකම් මුළු රට පුරා මුළු රට යා කරන අවුරුදු 3ක් යනකොට කරු කතානායකතුමනි අපි මේ රට අපි four seasons in one country කියන one day කියන සංකල්පය මත ගරු කතානායකතුමනි මේ කොන් සියල්ල යා කරන පැය 3කින් 4කින් සියලු ගමනාගමන ඇති කරන්න පුළුවන් යටිතල පහසුකම් අපි ඇති කරනවා ඒ විතරක් නෙමෙයි අපනයන කලාපය හම්බන්තොට කටුනායක වගේ 35 ගුණයක විශාල අපනයන කලාපේ ඒ වගේම කලුතර ඒ වගේම කුරුණෑගල මේ වගේ ප්‍රදේශවල අපි අපනයන කලාප ඇති කරනවා ගරු කතානායකතුමනි අපි අපනයන බිලියන 11යි බිලියන 25ක් බිලියන 30ක් බවට පත් කරගන්න අපි 2018 වෙද්දි ඒ වගේම ගරු කතානායකතුමනි ඉදිරි අනාගතේ සාමාන්‍ය වැටුපක් 60000ක් 70000ක් ගන්න පුළුවන් ආර්ථිකය මේ රටේ අපි ඇති කරනවා එහෙනම් ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මේ රටේ අනාගතයේ වෙනින් අපි අවුරුදු 3ක් යනකොට මේක සංවර්ධනයට ඉතාමත් ළඟ සිංගප්පූරුව මැලේසියාවට ළඟ සංවර්ධන රටක් බවට මේ රට පත් කරනවා ඒ පත්කරනද මේ පාර්ලිමේන්තුව මේ ආණ්ඩුව ජනාධිපතිතුමා අගමැතිතුමා මේ කරන කාර්යභාරය මම හිතන්නේ කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ කාරණේ මේ විරුද්ධ පක්ෂය දන්නවා අඩුම ගානේ ගරු කතානායකතුමනි මේ කතා කරපු පිරිස මේකට විරුද්ධව ඡන්ද දෙන්නවත් හිටියනම් අපිට හිතා ගන්න පුළුවන් මොකද්ද එතුමාලගේ ආකල්පය කියලා. ඒ හින්දා අපේ අනාගතය නවත්තන්න කාටවත් බෑ. රටේ අනාගතය නවත්තන්න කාටවත් බෑ. අපේ ජාතික සංහිඳියාව ඇති කිරීම කාටවත් නවත්තන්න බෑ. රටේ ආරක්ෂාව අපි තහවුරු කිරීම කාටවත් නවත්තන්න බෑ.
අපි ඉදිරි අනාගතයේ ජයග්‍රහණය කිරීම කාටවත් නවත්තන්න බෑ කිමින් මගේ වචන සුවපැවසන් කරන බොහොම ස්තුතියි.
විදුලි බල හා පුනර්ජනීය බල ශක්ති අමාත්‍යාංශය C119 සභාවේද ඛනිජල් සංවර්ධ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය C150 කාර්ක සභාවේද ආරක්ෂා අමාත්‍යාංශය C103 කාර්ක සභාවේද C222 කාර්ක සභාවේද C223 කාර්ක සභාවේද 224 කාර්ක සභාවේද C320 කාර්ක සභාවේද C325 කාර්ක සභාවේද සංවර්ධන උපාමාර්ගා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය C195 කාර්ක සභාවේද C296 කාර්ක සභාවේද පාර්ලිමේන්තු යළි රැස්වේ C199 150 201 202 224 225 196 296 කාර්ක සභාවේදී සරකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වන කැමැත්තෙමි. නායපත්‍රයේ යෝජනාංක 1 අංක 2 සභාවෙන්ගද අංක 3 සභාවෙන්ගද අංක 4 සභාවෙන්ගද